කතා 271 සරණ අඳුරේ සිට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම කාලිංග.
මම තෙලින.
මම කවින්.
රයිට්. අපි කරුවලේ නෙමෙයි කවින්. කවින් කරුවලේද?
ෂුවර් නැති හින්ද තමයි දැන් ලැප්ටොප්
එක රෙකෝඩ් කරන්නේ.
ඩයිනෝවෙන්ද බයිසිකල් එකල පාගන හොගා ඩටක් ගාලා ලැප් එක චාර්ජ්. මේ අද අපි මේ කට්ටියට දැන් තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් ඉදන් අපි ප්‍රධාන ප්‍රශ්න කතා කරමුනේ. අඳුරේ ඉන්නකොට කොහොමද වැඩ කරගන්නේ? ගොඩක් අඩු දින ප්‍රශ්න තමයි මේ.
ඔව්, මේ අපිට ප්‍රශ්න සබ්මිට් කරලා තිබ්බ කීප දෙනෙක්ම එක.
ඔව්, මෙහෙමයි. කාට හරි දැන් දැනගන්න ඕනේ ඇත්තටම පර්මනන්ට් සොලියුෂන් එක. කාට හරි මම 2016 හයි කරා මේ 16 10 නේද 15 තර වගේ
කාලෙක. ඒක පැති දෙකක් අහලා තියෙනවා පොඩ්ඩක්. සෝරි, මේ ඉන්ටරප්ට් කරාට. දෙකක් අහලා තියෙනවා ගොඩක් අය. ඒ කියන්නේ සමහර අය දැන් රෙන්ට් එකටත් ඉන්නවනේ. එතකොට ලොකු කේස් ගන්න බෑනේ. එහෙම පැත්තකුත් තියෙනවා. ඒ ඇරෙන්න පර්මනන්ට් පැත්ත අපි ඒ පැති දෙකම පුළුවන් නම් කතා කරමු.
ඔව්, ඒකට අපි මෙහෙම කරමු. එක්සෙල් එක කතා කරමු. පර්මනන්ට් සොලියුෂන් එකක් හැමෝටම කරගෙන යන්න එකක්. දැන් මෙහෙමනේ ගොඩක් අය දැන් ඔය කතා කරන අයගේ සිස්ටම් තියෙන්නේ ගොඩක් කියලාට අවුරු මේ කරලත් නැතුව දවසක් කරලා සතියක් දුවලා එහෙමනේ ඔය කට්ටිය දැන් උපදෙස් දෙන්නේ. කට්ටියට දැන් මම හයි කරපු සිස්ටම් එක ගත්තොත් ඉන්න මම 2015 තමයි හයි කරේ. 15 හරි 16 හරි මට හරියට මතක නැහැ ඔය දෙකෙන් අතර. එතකොට ඒ කාලෙත් ඔය පවර් කට්ටියක් තියෙනකොට තමයි හයි කරේ. එතකොට මගේ රික්වයර්මන්ට් එක තිබ්බේ එකක් තමයි ෆ්‍රිජ් එකේ තියෙන කැම ටික නරක් නොවී තියාගෙන ඉන්න එක. අනිත් රික්වයර්මන්ට් එක තමයි ෆෑන් ලයිට්ස්, ඒ කියන්නේ ඉන්ටර්නෙට් රවුටර්, කම්පියුටර් ඔය ටික දුවා ගන්න නුමනාව තිබ්බේ. එතකොට මං හයි කරේ ඇත්තටම මුලින්ම ඉනිෂියල් ඉන්සුලේෂන් එක හයි කරේ අර ප්‍රෝලින්ක් ලගේ තිබ්බා ඉන්වර්ටර් එකක්, මොඩිෆයි සයින් වේව් එකක්, 2400 VA. ඒ කියන්නේ සාමාන්‍ය බොට් 1800ක් 1700ක් විතර වගේ ආදින්න පුළුවන් ඉන්වර්ටර් එකක්. එතකොට දැන් ඔය ඉන්න ගොඩක් කතා කරාම තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දැන් ගොඩක් අය කතා කරන්නේ බැටරි ගැන. බැටරිනේ ඉතින් බෑකප් එකක් නම් අවශ්‍ය. මතක තියාගන්න දැන් මම මේ කියන හැම එකක්ම කතා කරන්නේ මේ බෑකප් පවර් මිසක් මේ අර ලයිට් බිල සේව් කරගන්න සොලියුෂන් නෙමෙයි දැනට අපි කතා කරන්නේ. ඒක මුලින්ම කියලා ඉන්න බෑ. නැත්නම් ගොඩක් අය හිතන්නේ මේකයි කියලා. එතකොට දැන් මම කරේ එකක් හයි කළා. මගේ ගෙදර අවශ්‍ය දේවල් ටික මට තියෙනවානේ. ඒ කියන්නේ දැන් ඔය ෆෑන්ස් ටික, එතකොට රවුටර්ස් තියෙන තැන්, එහෙම නැත්නම් ලැප්ටොප් චාර්ජ් කරන්න ප්ලග්ස් තියෙන තැන්, ෆ්‍රිජ් එක, ඒ වගේ දේවල් ප්ලග්ස් තියෙනවා DB එකෙන් වෙන් කරා. DB එකෙන් වෙන් කළා. ඒ ටික ඉන්වර්ටර් එක හරහා දුන්නා. එතකොට ඒ ටික යන්නේ ඉන්වර්ටර් එක හරහා. අනිත් ඒවා නෝමල් CB විදියට තියෙනවා. ලොකු කරන්ට් එක ගන්න, එයා කන්ඩිෂනර්, වෝටර් හීටර්ස් ඒ වගේ. එතකොට ඩිරෙක්ට් තමයි තියෙන්නේ. එතකොට ඉන්වර්ටර් එකට මම ඒ කාලේ බැටරි 6ක් දැම්මා. ඇම්පියර් 95 බැටරි 6ක්. එතකොට අපිට ඔය ඇම්පියර් හැම දැන් ගොඩක් අය මට ඒ දවසල් කියපතයි ඕවට දාන්න, ඩීප් සයිකල් බැටරි දාන්න, අරව දාන්න, මේවා දාන්න කියලා එක එක උපදෙස් දුන්නා. හැබැයි ඉතින් ෆෝරම් වල කියුවත් හැමතැනම තියෙන්නේ ඔය ඔයගේ උපදෙස් තමයි දෙන මේවා කාර් බැටරි වගේ. මොකද මගේ ඩිෂන් එක තිබේ කාර් බැටරි දාන්න. ඒකට හේතු දෙකක් තිබා. එකක් තමයි කාර් බැටරි ලාභයි, දෙවෙනි එක තමයි කාර් බැටරි වල අවුරුද්දේක වොරන්ටි තියෙනවා. හරි, මගේ ලොජික් එක තිබ්බේ ඒ දවස්වල බැටරි ගන්නකොට බැටරි එක වටිනාකම රුපියල් 12000ක් විතර තිබ්බේ. මගේ ලොජික් එක තිබ්බේ අවුරුද්ද දෙකක් ඇතුළත කොහොමවත් වොරන්ටි මාව කව අවුරුද්දේකට පස්සේ බැටරියක් ගියොත් එහෙම මට අවුරුද්දක කෝස්ට් එක වෙලා තියෙන්නේ රුපියල් 6000යි. නිකන් ඇවරේජ් ගණන් හදලා බලුවොත්. එතකොට මගේ ලොජික් එක තිබ්බේ අවුරුද්දකින් දෙකට බැටරි පාරු කරා. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද මගේ බෑකප් වලටනේ තියන් ඉන්නේ කියලා. එතකොට සිස්ටම් එක හයි කළා. මම දැන් වෙනකොට අවුරුදු එතකොට කියද 2016 කියලා 16 ඉඳන් ගත්තොත් එහම අවුරුදු 6 4 5කට වැඩි 6ක්නේ. මේ අවුරුදු 6ටම එක බැටරියක්වත් මාරු කළ නැහැ. හරි, කිසිම මේකක් වෙලා නැහැ. මම එකම දේ කරන්නේ මාස 3කට සැරයක් කැලෙන්ඩර් ඉවෙන්ට් එකක් දාගෙන තියෙනවා. සෝරි, මාස 2කට සැරයක් ගිහිල්ලා බැටරියල වතුර චෙක් කරනවා. චෙක් කරලා වතුර දානවා. ඊට පස්සේ ටර්මිනල් එහෙම චෙක් කරනවා මේ කොරෝඩඩ් වෙලාද කියලා. ඒ තමයි කරේ. දැන් මේ පාර පව කට් එක ටිකක් ලොකුවට යනකොට මේ මං කරපැඩේ බැටරි 8කට සිස්ටම් එක අප්ග්‍රේඩ් කරා. දැන් බැටරි 8ක් තියෙනවා. ඉතින් ඉන්වෙස්ට්මන්ට් එක ගත්තොත් හරි පොඩි. මොකද ඉන්වෙන්ටර් එක ඉන්වර්ට් එකට මම දවස්වල වියදම් කරපු රුපියල් 22000ක් විතර. අනිත් වයරින් රෝම වලට වුණා රුපියල් 5000ක් යන්නේ නැති. බේසිකලි නෝ මේන්ටනන්ස් ඉදිරියට සිස්ටම් එක තාමත් දුවනවා.
කාලෙක බැටරි හෙල්ත් එහෙම බැලුවද ළඟදී?
ඔව්, බැටරි හෙල්ත් තිලින මම මීට අවුරුදු 2කට කලින් බලනකොට ක්ලෝස් ටු 90% තිබ්බ තිලන. ඒ කියන්නේ දැන් මෙහෙමනි ඕක දැන් අර මගේ වෙලා තියෙන්නේ මම සිස්ටම් එක හැදුවේ මගේ රික්වයර්මන්ට් එක අනුව බැටරි වල උඩරිම ඒ කියන්නේ ඩ්‍රේන් එක වෙන්නේ පැය 6ක විතර පවර් කට් එකක් ගියොත් එහෙම 70%ක් විතර නිකන් විතරයි right මම අර මගේ රික්වයර්මන්ට් එක 2x තමයි හැමදෙස්සම බැටරි දාලා තියෙන්නේ يعني මම දැන් plan එක දැන් දැනට තියෙන plan එක තමයි පැය 12ක විතර පවර් කට් එකක් ගියොත් එක දිගට බැටරි 70% වලට වඩා ඩ්‍රේන් වෙන්නේ අඩු ඩ්‍රේන් වෙන්නේ එහෙම තමයි හදලා තියෙන්නේ. එතකොට දැන් අර බැටරි නරක් වෙන්නේ අපි කොච්චර ඩ්‍රේන් කරනවද කියන එක අනුව තමයි. සහ අර on and off cycle ගන්න දැන් අපි deep cycle බැටරියක් ගත්තත් ඔය මේ tubeless බැටරියක් ගත්තත් ඒවැ තියෙන්නේ charge and discharge කොච්චර වාරයක් කරන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් ඔය solar battery කියලා විකුණනේවත් 1500යි 2000යි තියෙන තියෙන්නේ. right හැබැයි අපි charge cycle එකේ සහ discharge percentage එක ගොඩක් අඩු කරනවා නම් battery life එක ගොඩක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. දැන් ওই modify sine wave කතාව ගත්තම තෝක ලොකු කතන්දර තියෙන ෆෑන් වලින් සද්ද එනවා motors වලට හොඳ නෑ. මම දැකට එක්කතා group එකෙත් ගොඩක් අය ලොකු ලොකු opinions තිබ්බා. ඕ power supply වලට හොඳ නෑ. එහෙම කතාව තිබ්බා. ඕ theoretically yes. නමුත් දැනට තියෙන හැම ඩිවයිස් එකක් වගේම දැන් මොකද එයා කෙනෙක් දාලා තියෙන මම දැක්ක group එකේ දාලා තිනවා මේ fridge එහෙමත් අවුල් වෙනක. ඔව් පරණ fridge නම් ඔව්. හැබැයි අලුත් fridge වල ඇත්තම දුවන්නේ compressors digital. ඉන්නට fridge වල digital compressor driver එකක් කියන්නේ motor එක DC motor එකක් තියෙන්නේ PWM වලින් තමයි control කරන්නේ. එතකොට ඇත්තම වුණොත් එයා fridge එකම දුවන්නේ DC වලින්. AC එක DC කරලා PWM control කරන motor එක. එතකොට ඔය ගොඩාක් ඔය SMPS කියන්නේ switch mode power supply laptop වල TV වල අලුත් තියෙන හැම එකෙම තියෙන SMPS computer වල එතකොට ඒවා ඇත්තටම design කරලා තියෙන්නේ ඔය මේ power supply noises වලටත් ඔරොත්තු දෙන්න හොඳ power supply නම්. එතකොට ගොඩාක් වෙලාට දැන් ඔය අපි UPS එකක් ගමුකෝ ඔය ලාබෝ ඔය අපි computer වලට high කරන් ඉන්න ඔය මේ අර line interactive කියන current එක ගියාට ඔක් ගාලා relay එකක් off වෙන. ඒවා ඇත්තටම modify sine wave උත් නෙමෙයි. ඒවා කෙලින්ම square wave. ඉතින් ඒවට තොරොත්තු දෙන්න තමයි සාමාන්‍ය පවර් සප්ලයි ඔය ඩිසයින් කරලා තියෙන. මොකද ඒකල දන්නවා මේවට UPS එකෙන් පාවිච්චි කරනවා කියලා. ඉතින් මොඩිෆයි සයින් වේව් කියන්නේ සයින් වේව් පියෝ සයින් වේව්යි ස්ක්වෙර් වේව්යි අතර මැද එකක්. එතකොට පවර් සප්ලයි අරම ඩිවයිසස් හොඳට ඩිසයින් කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔය එකම ප්‍රශ්නේ තියෙන අර ඉන්ඩක්ටිව් ලෝඩ්ස් කියන මෝටර්ස් ට්‍රාන්ස්ෆෝමර්ස් ඒවට තමයි හොඳ නැත්තේ. ඒවා නරක් වෙනවා හීට් වෙනවා ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට ෆෑන් වගේ ඒවා පාවිච්චි කරනවා නම් ඒ වගේ වෙන්න පුළුවන්. ඒවත් ඉතින් ඕන නම් ගෙදරට අර DC ෆෑන් හයි කරගන්න පුළුවන්. දැන් DC ෆෑන්ස් තියෙනවනේ.
ඔව්.
මේ එකක් හයි කරගන්න
හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් ගන්න. DC මේ සීලින් ෆෑන් එහෙම තියෙනවනේ.
ඔව් ඒක තමයි.
පොඩ්ඩක් DC ෆෑන්
මේ අලුතෙන් හයි කරනවා නම් කරන්න පුළුවන්. ඉතින් සෙකන්ඩ් ඔප්ෂන් එක තමයි ඉතින් කාට හරි ඕන නම් සයින් වේව් ඉන්වර්ටර් එකකුත් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඉන්වර්ටර් එකක් ගන්නකොට බලන්න ඕනේ ගොඩක් දැන් ඔය මම ආයේ තාම කතා කරන්නේ අර කුලියට ඉන්න කට්ටිය නෙමෙයි. එකක් තමයි ඔටෝ ස්විච් වෙන්න ඕනේ. ඔටෝ ස්විච් වෙන්න කියන්නේ කරන්ට් එක ගියොත් ටක් ගාලා අරකට අර UPS එකක් වගේ මාරු වෙන්න ඕනේ. ඒකයි ඊළඟට බැටරි චාර්ජින් කේපබිලිටීස් තියෙනවා. දැන් උදාහරණ ගත්තොත් මගේ එක 220 amp charging power එකක් තියෙනවා. 20 amp එකක් කියලා අපි නිකන් ගණන් හදලා බැලුවොත් 200 amp බැටරියක් නම් තියෙන්නේ 20 amp වලින් full discharge වුණත් charge වෙන්න පැය 10ක් යනවා. average එතකොට පවර් කට් එක ගණන් හදලා බලන්න ඕනේ තමන්ගේ. හරි දැන් මට පවර් කට් දෙකක් අතර පැය දෙකක් තියෙනවා. එතකොට මම එක පවර් කට් එකකදී මෙච්චරක් ඇම්ප්ස් පාවිච්චි කරනවා. එතකොට ඒ ගාණෙන් කොච්චරක් අපිට බැටරිය charge වෙනවද අර මේ කරන්ට් එක තියෙන කාලය ඇතුළත කියලා. ඒ වගේම බැටරි වල charging current එකකුත් තියෙනවා recommended. දැන් ගොඩක් ඔය කාර් බැටරිය හැම බැටරියකම තියෙනවා කොච්චර ඇම්ප් ගාණකින්ද බැටරියක health එකට හොඳ කියලා. සාමාන්‍ය කාර් බැටරි එකක් නම් සාමාන්‍ය හොඳ health එකට තියන් යනකොට ampere 6කට වඩා අඩු ගානකින් වගේ චාර්ජ් කරනවා නම් බැටරියට හොඳයි. දැන් මම 20 amp වලින් charge කරනකොට ප්‍රශ්නයක් නැහැ. මොකද මගේ බැටරියටින් බෙදලා ගත්තොත් එක බැටරියකට amp දෙකක් විතර වගේ නේ දෙකකට චුට්ටක් වැඩි ගානක් නෙන්නේ දෙකමාරක් තුනක් වගේ. ඉතින් එතකොට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කල් යනවා. නමුත් මගේ අර usage එක අඩු වෙනද මගේ මොකද average මගේ power usage එක තියෙන්නේ 500 watt 600 watt තමයි average එක. එතකොට ගණන් හදලා බැලුවාම ඒක එච්ච ලොකු impact එකක් නෙමෙයි. දැන් ඊළඟ කතාව අපි ආවොත් දැන් ඕකට තව දේවල් කරන්න පුළුවන්. දැන් මමත් ඒක ඇත්තටම කරා. දැන් මාත් ඇත්තටම sorry මේ grid tie නැතුව ඒ කියන්නේ solar inverter එකකුත් ඇත්තටම මම ගෙනාව මේ ප්‍රශ්නේ තියෙනකොට. ඒකේ පුළුවන් මට මෙහෙම දෙයක් කරන්න. solar panel එක දාලා solar panel වලින් එන current එකයි CB current එකයි එකතු කරලා මගේ ගෙදර පාච්චි කරන්න පුළුවන්. එතකොට මට විදුලි ඉතුරුමක් කරගන්න පුළුවන්. මොකද අපි නම් මගේ ගෙදර ටෝටල් පවර් කන්සම්ප්ෂන් එක පොඩ්ඩක් දාහනං ඒ වෙලාවේ සෝල වලින් 500ක් ආවොත් එහෙම ග්‍රිඩ් එකකින් එන්නේ 500යි. හැබැයි ඕවා සෙට් කරනකොට එකක් මතක තියාගන්න ඕන, අපි දැම්මත් එහෙම බැටරි සෝල ප්‍රයොරිටයිස් කරලා CEB ලෝ ප්‍රයොරිටි කරලා දැම්මොත්, ඒ කියන්නේ ඉරලි අඩු වෙනකොට එයා බැටරි වලින් කරන්ට් එක ගන්නවා, ඉරලි වැඩි වෙනකොට බැටරිය චාර්ජ් කරනවා. ඒ වගේ නම් කරොත් බැටරික් මට නරක් වෙනවා. නමුත් බැකප් මෝඩ් එකේ දිව්වොත් ඒත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මට තියෙන්නේ අර විදුලි ඉතුරු කරගන්න අවුලක් නෙමෙයිනේ. හැබැයි ඒකේ හයි කරගත්තොත් ප්ලස් පොයින්ට්ස් තියෙනවා. එකක් තමයි එතකොට දවල් වෙලාවේදී අපි තම CB නෑ, නමුත් හොඳට ඉරු එළිය තියෙනවා නම් මට බැටරි පවර් ඕනේ නැහැ. මොකද එතකොට යා මේ සෝලර් වලින් ඉන්වර්ටර් එක දුවනවා. එතකොට එහෙම ඉන්වර්ටර් ගන්නවනම් ඒ වාර හයි වෝල්ටේජ් කින් ඉන්වර්ටර්ස් වෙන්න ඕනේ. මොකද ලෝ වෝල්ටේජ් සෝලර් ඉන්වර්ටර්ස් නම් වෙන්නේ සෝලර් වලින් එයාට කරන්න පුළුවන් එකම දේ බැටරි චාර්ජ් කරන එක විතරයි. එහෙම වුණොත් බැටරිය කාලේ කල්පවත්මට ප්‍රශ්නයක් වෙන්න චාන්ස් එකක් තියෙනවා. මොකද යා එතකොට කරන්නේ බැටරියෙන් ඇදලා ගන්නවා. බැටරියෙන් ඇදලා ගන්න අතර බැටරි චාර්ජ් කරනවා. ඒවා එච්චරම රෙකමෙන්ඩේෂන් එකක් නැහැ. මොකද බැටරි ඔයලිතියම් හරි ලයිෆෝ හරි ඒ වගේ බැටරි දාන්නේ නැත්තම්. ඊට පස්සේ දැන් ඔය දැන් අපි කුලියට ඉන්න කට්ටියගේ මොඩල් එකට ගියොත් එහෙම ඒගොල්ලන්ට නම් කරන්න පුළුවන් දැන් ලැප්ටොප් වගේ USB-C තියෙනවා නම් ලොකු පවර් බැංක් එකක් ගන්න පුළුවන්. 20,000 mAh වගේ පවර් බැංක් එකක් ගන්න පුළුවන්. එතකොට මේ ලැප්ටොප් එක පවර් බැංක් එකෙන් දුවන්න පුළුවන්. එතකොට එහෙම ගත්තොත් අපිට පැය 10ක් 12ක් ලැප්ටොප් එකක් දුවනවා කියන එක දැන් අද කාලෙච්ච ලොකු ප්‍රශ්නයක් නැහනේ. එහෙම නැත්තම් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ලැප්ටොප් එකේ USB-C නැහැ. ඒත් තියෙනවා USB-C2. දැන් උදාහරණ ගත්තොත් දැන් Lenovo ගත්තොත් එහෙම USB-C2 Lenovo අර ස්ක්වයර් ප්ලග් එකෙන් 19 වෝල්ට් බක් කන්වර්ටර් එකක් පවර් බූස්ට් වෙන ඒවා ඔය AliExpress එකේම eBay තියෙනවා. ඒ වගේ එකක් ගන්නත් පුළුවන්. ඊට පස්සේ රවුටර්ස් එහෙම දුවන්න නම් ඒවටත් ඔය මේ පවර් බැංක් වලින් බැටරි බැකප් වලින් දුවන මේ සොලූෂන් තියෙනවා. ඒවා ඇත්තටම සාර්ථකයි සහ ඉෆිෂන්ට් ඔය UPS වලට බැටරි අමුණගෙන දුවනට වඩා. සහ ඒවා ඉකොනොමිකල් කියලා කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකත් හොඳයි. UPS වලට බැටරි අමුණනකොට එක ප්‍රශ්නයක් තමයි කාර් බැටරි සහ LED බැටරි අමුණනවා නම් ඒවා ගෙලියෙන් එලියෙන් තියන්න ඕනේ. ගේ ඇතුලේ තියන්න බෑ. මොකද අර LED සල්ෆියුරික් ඇසිඩ් මේ ගෑස් එකක් විදියට එනවනේ. ඒක නිසා අනිවාර්යෙන් ගේෙන් එලියෙන් තියෙන්න ඕනේ. හැබැයි මම නම් කවරටවක් රෙකමෙන්ඩ් කරන්නේ UPS වලට බැටරි අමුණන්න. මොකද ඒකට එක හේතුවක් තමයි මාත් කරලා තියෙනවා. කරලා නැත්තේ නැහැ. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ UPS හදලා තියෙන ලොง ටර්ම් දුවන්න නෙමෙයි. ගොඩාක් UPS තියෙනවා මොඩිෆයි සයින් වේ වායි මතක තියාගන්න එකත් මේ ඒක වරදක් කියනනේ. නමුත් අර කට්ටියට අනිත් එක ඒවා හීට් වෙනවා ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා සමහරවිට පොඩි ලාභ ඉන්වර්ටර් එකක් ගන්න එක හොඳ වෙයි. මේකට අනික ගොඩාක් UPS වලට ওই කාර් බැටරිය චාර්ජ් කරගන්න තරම් මේ චාර්ජින් කැපසිටි එකක් නැහැ. ඒකට ඉතින් බැටරිය බැස්සට පස්සේ චාර්ජ් වෙන ලොකු කාලයක් යනවා. සමහරවිට පැය අපි තෝ 60 amp වගේ බැටරියක් නම් සමහරවිට පැය 30ක් 40ක් විතර යනවා චාර්ජ් වෙන්න. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මොකද ඒවා චාර්ජින් කේබිලිටිස් ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒ වගේ අයට ඒ වගේ සොලියුෂන් තමයි මම නම් රෙකමෙන්ඩ් කරන්නේ කාගේ හරි කුලියට ඉන්නවනම්. ඒක තමයි ලේසිම එක. ඔය කියන්නේ DC to DC converters එන විදියට හදාගන්න එක. කියන්නේ පවර් බැංක් එකකින් එහෙම නැත්නම් රීචාර්ජබල් බැටරි එකකින් ඒ වගේ දෙයකින් කරගන්න එක ගොඩක් වෙලාවට මේ සාර්ථක සහ සේෆ්. මම දැන් නැති වෙන්නේ. ප්‍රශ්න තියෙනවා උත්තර දෙන්න ටක් ගන්න.
ඔව් ඒත් එක්කම මේ තව එකක් අහලා තිබ්බා මේ ලයිට් ගෑම ඩෙස්ක්ටොප් පරිගණකයක් පැය 8ක් වැඩ කරන්නේ කොහොමද කියලා.
තේලියන ඇහුන්නේ නැහැ මචං හරියට මට. කවින් ඇහුණාද? මට මගේ
ඇහුණා. මට ඇහෙනවා.
මේ ලයිට් ගියහම ඩෙස්ක්ටොප් පරිගණකයක් ඉන්ටෙල්
කවින් වඩ තිල්න වහනවා.
මට ඇහෙන තුනවා.
ඒ මට කැඩි කැඩි තිල්න ඇහෙන්නේ. මට හැබැයි කවින් වහන.
5G ප්‍රශ්නද?
පොඩේනවා මේක Wi-Fi එකෙන් අයින් කරනවා. ලමයි ඇහෙනවද?
ඇහෙනවා ඇහෙනවා.
හලෝ.
දැන් හරි. දැන් හරිනේ. තේරෙන හරි. සෝරි. මගේ Wi-Fi උඩා.
මම අපෙන් අහලා තිබ්බේ මේ
ඔයත්
එක්කම යන ප්‍රශ්නයක් කාලින්ග මේ Intel 10th gen core i5 පැය 8ක් වැඩ කරගන්නේ කොහොමද කියලා ඒ ලැප්ටොප් එක. දැනට UPS එකකින් පැයක් මේ එක්ස්ට්‍රා වැඩ කරගන්නවලු. මේ ගැන මත් කතා කරද්දි මේ මට තව මේ ඇංගල් එකක් මතක්ුණා. ඒ කියන්නේ මේ පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් සහ මේ පාවිච්චි කරන විද්‍යාව අපිට මේක පොඩ්ඩක් ඔප්ටිමයිස් කරගන්න, ඒ කියන්නේ මින් මැක්ස් කරගන්න පුළුවන්ද කියලා. මොකද මේ දැන් සමහර අපි දන්නවනේ, දැන් සමහර ID හැමුණත් නිකන් මේ එන බල්කි හරි නිකන් පවර් කන්සම්ප්ෂන් වැඩි නම් ඒ පැත්තෙන් අපිට කොහොමද ඔප්ටිමයිස් කරගන්නේ කියලා.
හනිගර හාඩ් ඩිස්ක් එකක් තියෙනනම් SSD එකක් දාගන්න පුළුවන්, ස්ක්‍රීන් බ්‍රයිට්නස් අඩු කරන්න පුළුවන්. i5 එකක් වගේ නම් තියෙන ඕනනම් අර Intel speed stepping දාලා CPU clock down කරගන්න පුළුවන්. ඒ කියන්නේ බැටරි සේව් මෝඩ් කියලා තියෙන එක දැම්මම CPU එක මේ සයිකල් අඩු කරනවා. ඒ වගේ කරන්න පුළුවන්. අනික දැන් ගොඩාක් ලැප්ටොප් වලට තියෙනවා, මම දැකලා තියෙන අර extended battery packs එනවා. එහෙම නැත්නම් අර ලොකු බැටරියක් දැන් මගේ Lenovo එක ගත්තත් මොකද 4L එකයි 6L එකයි මොනවාද ඔන්න වගේ upgradeable battery මේ එනවා. ඉතින් එහෙම කරගන්නත් පුළුවන්. සාමාන්‍ය මොඩර්න් ලැප්ටොප් එක නම් i5 එකක් වුණා දව පැය 4ක් දුවනවා කියන එක ලොකු අවුලක් නෙමෙයි නේද? මට මගේ නම් experience එක අනුව.
ඔව් නේ, දැන් නම් ඉතින් ලැප්ටොප් එකක් අඩුම ගන්න පැය 5ක් තියෙන්න ඕනේ.
ඔව් බැටරි නරක් වෙලා දන්නේ නැහැ මෙයාගේ නේ තිල් නැහැ. එහෙම
මොනවද අර මං එයා කියලා නැහැ කොච්චර වෙලාවක් වැඩ කරනවද කියලා. මේ ඔව් එයා කියලා නැහැ කොහොම හරි පැය 8ක් රන් කරගන්න යවන්නේ කියලා.
පැය 8ක් එක දිගට රන් කරනනම් අර මේ මං කිව්ව සොලියුෂන් එක තමයි.
ආ නෑ, මේකේ කියලා තියෙන ඩෙස්ක්ටොප් පරිගණකයක් නේ.
අප්පා
ඔව් sorry ඩෙස්ක්ටොප්
ඒක පොඩ්ඩක් අමාරුයි නේ.
එහෙම නැති අර මං කිව්ව පළවෙනි සොලියුෂන් එකට තමයි යට යන්න වෙන්නේ. පැය 8ක් කියන්නේ ඩෙස්ක්ටොප් එක කියන්නේ ඇවරේජ් පවර් කන්සම්ප්ෂන් එක අඩුම ගානේ මම හිතන්නේ 150-100 වොට්ස් විතර යනවනේ.
ඔව් නේ.
මේ එතකොට ඉතින් අනිවාර්යෙන් යාට මේ මං කිව්ව සොලියුෂන් එකකට බැටරි ගොඩක් දාලා ටිකක් ඉන්නට එකක් දාගෙන මේ මොඩල් එකට මාරු වෙනවා. මොකද UPS වලට බැටරිය මොන්න එක නම් මං අර කලින් කිව්වා වගේ කට්ටිය නිකන් මං කරා චාර්ජර් ගැහුවා ඒක. ඔව් ඒක අර වෙලා තියෙන්නේ මේ සේෆ් පැත්තෙනොත් ප්‍රශ්නයක්, ඒ වුණා රිලයබිලිටි පැත්තෙනොත් ප්‍රශ්නයක්. ඒකට අර පර්පස් බිල්ට් ඉන්වර්ටරයක් ගන්න, ඉන්වර්ටර් ගන්නකොට අර මං කලින් කිව්වා වගේ චාර්ජර් එක බිල්ට් ඉන් ඉන්වර්ටර්ස් ගන්න නැත්නම් ඉතින් තේරුමක් නැහැ. දැන් ඔය ගොඩාක් ඉන්වර්ටර්ස් අඩුවට තියෙන්නේ චාර්ජර් එක නැතුව. එතකොට ඉතින් බැටරි වෙනම චාර්ජර් එකක් ඕනේ මේ ඉන්වර්ටරකට වෙනම මේ ස්විච් කරන්න, අර ස්විච් ඒ කියන්නේ චේන්ජ් ඕසයි කරගන්න ඕනේ. හෙන කරදරයක්. දැන් ඔය මම ඔය ඇත්තටම මම ඉන්වර්ටර ගන්නකොට ඔය ප්‍රෝලින්ක් එක තෝරලා ගත්තේ ඔය ඔක්කොම ටික එක එක බිල්ටින් හදපු පර්පස් බිල්ට් ඩිවයිස් එකක් ඉඳලා. එතකොට අර ආයි මුකුත් කරන්න දෙයක් නැහැ. මේ ඒවන් මේ ප්‍රෝලින්ක් ගන්න ඕනේ නැහැ. ඒ වගේ ගොඩක් ඉන්වර්ටර්ස් තියෙනවා. දැන් ඔය PPT MPT සෝලා කියලා එකක් තියෙනවා. ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා. ඒ වගේ අබල්ලා ගන්න පුළුවන්. මේ අර ඔය UPS මොඩල් එකට මම එච්චර කැමති නැහැ. ඉතින් කාට හරි කරන්නම ඕන නම් අර ඉන්දා ඒ කියන්නේ මේ ඇත්තටම ඉන්ඩස්ට්‍රියල් ග්‍රේඩ් UPSs තියෙන, ඒ කියන්නේ ඔය සර්වර් ඇක්ස් වලට හයි කරන ඒ වගේ එකක් අරගෙන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒවා හයි වෝල්ටේජ්, ඒවා බැටරි පැක් දුවන්නේ හයි වෝල්ටේජ් වල 12 වෝල්ට්ස් නෙමෙයි, 24 වෝල්ට්ස් උත් නෙමෙයි, 300, 180 ඒ වගේ වෝල්ට්ස් නැහැ බැටරි පැක්ස් දුවන්නේ. ඉතින් ඒවා කරන්න අමාරුයි. ඒක නිසා ඉතින් හොඳම වැඩේ ඉන්වර්ටර් එකක් 48 වෝල්ට් වගේ එකක් ගත්තොත් efficiency වැඩි.
80 ඔන්ලයින් UPS එකක් නම් ගන්නපා පොඩ්ඩයි හිතන්න.
ඔව් තේරුමක් නැහැ. මොකද UPS එකෙන් capacity වැඩි වුණාට UPS එකේ බැටරි ඔය මේ lead acid battery ඔය seal type එකේ නේවා. මේ සයිකල් 300ක් දැන් ඔය ඕන කෙනෙක් දන්නේ නැති UPS එකක් අරගෙන අපේ කරන ලොකුම වරදක් තමයි මම කලනුත් ටෙක් කතාව එපිසෝඩ්ස් වල කියලා තියෙනවා. UPS එකේ බැටරි බහිනකම්ම කම්පියුටරේ දුවනවා. UPS එකක් තියෙන ඇත්තටම කරන්ට් එක ගියාට පස්සේ එක්ක ජෙනරේටර් එක කිකින් වෙනකන් අර විනාඩිය දෙක අල්ලගෙන ඉන්න හෝ එහෙම නැත්නම් කරන්ට් එක ගියාම තමන් කර කර ඉඳි බැටරි එක සේව් කරලා කම්පියුටර් එක සේෆ්ලි ෂට් ඩවුන් කරගන්න. නමුත් මේ අර දිගටම වැඩ කරන්නේ දැන් ඔය අපේ ඔෆිස් එකේ වුණත් කොච්චර වුණත් මම සමහරවිට කෑ ගන්නවා. මොකද කරන්ට් එක ගියාම ඔහේ කට්ටිය බලන් ඉන්නේ UPS දාරක චෑක් චෑක් ගගන එක හිතලම් බලනවා. එක චෑක් චෑක් ගන්න එකක් දාලම තියෙන්නේ කරන්නේ ඔෆ් කරපන් කරන්නේ ඔෆ් කරපන්.
ඊට පස්සේ මාසකින් දෙකකින් වගේ එකවත් කරගන්න, يعني සේව් කරගන්නවත් වෙන්නේ
ඒකතරේන.
ඕ ඊට පස්සේ ඉතින් අර සයිකල් 100 200 පැනනට පස්සේ බැටරි නරක් වෙනවා UPS එකේ. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා මග නම් කියන්නේ එහෙම යාට කම්පියුටර් එක දුවන්න ඕන නම් අර වගේ වෙන්න, නැත සමහරලාට ඔයාට ඔය මේ කරන්ට් කපුව වලට වැඩ කරන්න සාමාන්‍ය පොඩි ලැප්ටොප් එකක් ගන්න එක ඊට වඩා මේ ප්‍රැක්ටිකල් වෙන්න චාන්ස් එකකුත් තියෙනවා. මොකද මේ එහෙම වුණොත් ඔය පවර් බැංක් එකක් වගේ අරගෙන දැන් 20,000 පවර් බැංක් එකක් වගේ ගත්තොත් පැයට කිසි කරදරයක් නැතුව දුවන්න පුළුවන්. මොනිටර්ස් වලටත් වට්ටියක් අතලයක් අදිනවා නඩුම ගාට.
ඒක මගෙත් දැන් ඔය කොම්බෝ එක තියෙන රවුටර් එකට මිනි UPS මං ස්ප්ලිට් කරලා ගහලා තියෙන්නේ. ඒක මේ ලෝකල් කම්පනීස් දෙකකින් වගේ හදනවා. මේ මම පොඩ්ඩක් ගලවලා ඉතින් පොඩ්ඩක් බැලුවා. හොඳට තියෙනවා ඉතින්. ඒක වැඩ කරන පැය 6ක් විතර මේ ඔන් කරලා තියන්න පුළුවන්. ඊට පස්සේ ලැප්ටොප් එකේ තමයි වැඩ කරන්නේ. ඒක ඒකත් මගේ අලුත් ලැප්ටොප් එකක් නෙමෙයි, මේ පරණ Lenovo L450 එකක් මම මේ 90000කට විතර ගත්ත. හැබැයි ඒකෙත් බැටරි එක පැය 4ක් විතර තියෙනවා අලුත් බැටරි එක.
ඔව් ඒක නේද, ඩෙස්ක්ටොප් ඉතින් ටිකක් අමාරුයි නේ අදගෙන යන්න. මොකද ඒක පවර් විෂන් කියන එක ඔළුවේ තියාගෙන හදපේ ගන්න මේනේ.
ඔව් අනිත් එක මේ UPS එකකින් නම් දුවන්න ම යන්න එපා.
ඔව් ඒක තමයි. ඔව් කවුරු ඇඩ්වයිස් කරා මම නම් ඒක නම් මොකද මං ඕවා කරේ 2000 මම හිතන්නේ 7-8-9 කාලේ
අර ඉගෙන ගත්ත දේ තමයි. කේස් එකක් කියන්න පුළුවන් මේ ඉස්සර දැන් UPS වල සේෆ්ටි මාර්ජින්ස් උත් අඩු ගාන අඩු වෙන්න බෆර් එක අඩු කරන්න තියෙන්නේ මේ. ඔව් පොඩ්ඩක් බලාගන්න.
අනිත් එක තව පොඩ්ඩක් කියන්න ඕනේ, දැන් ওই UPS ඉන්වර්ටර් ආරමයක් කරනකොට මතක තියාගන්න දැන් සමහරලා 12 volts කියලා හිත හදාගත්තට ඉන්වර්ටර් එක ආවකේ high voltage නෑ, current එක නෑ කියලා short එකක් වුණොත් එහෙම ගිනි ගන්න පුපුරන්න තමන්ට හානි වෙන්න තියෙන chance ගොඩක් අඩුයි. ඉතින් electronic electrical safety ගැන තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් දන්න කෙනෙක්ට කියලා support එක අරගෙන කරන්න නේද. මොකද
ඔයාගේ main ගෙදර circuit එකට connect කරනවා නම් connect කරන්න එපා electrician.
ඔව් අනිවාර්යෙන්. මොකද ඔව් මම දැකලා තියෙනවා දැන් ගොඩාක් ඔය ඉන්වර්ටර් එකේ මයික් නැහැ, ෆියුස් දාන්නේ නැහැ, බැටරි වයර් දිගට ඇදගෙන යනවා, මීයක් හරි කාලා ඔය දෙක ෂෝට් වුණොත් එහෙම කෙලින්ම මේ ගිනි ගන්න. දැන් අපේ දැන් මගේ ගත්තොත් එහෙම 95 ඇම්පියර් මේ බැටරි අටක් කියලා කියන්නේ ලොකු ඇම්ප් ගණනක් විතර තියෙනවානේ. ඉතින් වයර් එහෙම මම මේ දාලා තියෙන බ්‍රේකර්ස් දාලා මේවා කරලා හදලා තියෙන. ඒක නිසා මතක ඇතුව AC සයිඩ් එක DC සයිඩ් එක ඒ සේෆ්ටි ටික හරියට හදාගන්න. මොකද ඕකට යකඩ ගෑල්ලක් හරි බැටරි උඩට එම ෂෝට් වෙනවනේ, වහලා තියන්න අනිවාර්යෙන් උඩින්. මොකද කාගේ හරි අපි හිතමු මේ
වැරදිලා ස්ක්‍රූ ඩ්‍රයිවර් එකෙන් ගලවන්න යද්දි
ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් ඔන්න අපි හිතමු බැටරි ටික එළිය තියෙනකොට කවුරු හරි ගිහිල්ලා යකඩ බේසමක් හරි එහෙම නැත්තම් මොකක් හරි මේ වළඳක් හරි මොකක් හරි එකක් කවුරු හරි උඩින් තිබ්බොත් එහෙම ඉවරයි. ඇලුමිනියම් වළඳක් වගේ එකක්. ඔව් කියන්න බෑනේ ගෙවල් වල. ඒක නිසා අනිවාර්යෙන් උඩ කවා ගල්ල ඒ වගේ ඒ සේෆ්ටි ගැන පොඩ්ඩක් හිතන්න.
හරිම කෑෆුල් වෙන්න ඕනේ. ස්ක්‍රූ ඩ්‍රයිවර් එක හුඟක් අය කරගන්නවනේ, වැරදිලා බ්‍රිජ් කරනවනේ. කලවන්නේ නැද්දිමු නෑ.
ඔව් අනිත් එක දැන් එන තද කරනකොට එහෙම ඔයාට මේ බැටරි ටර්මිනල් තද කරනකොට අනිත් පැත්තේ ටර්මිනල් එක ගිහිල්ලා වැදුනොත් ඉවරයි. ඒ නිසා ගොඩාක් පරිස්සම් වෙන්න. රයිට්. පබ්ලික් සර්විස් අනවුස්මන්ට් එක ඉවරයි.
අපෙන් මේ යාලුවෙක් ප්‍රශ්නයක් නෙමෙයි මේ කමෙන්ට් එකක් දීලා තිනවා Android අප්ඩේට් එකෙන් පස්සේ මොංගල් වෙලා ඉන්නේ කියලා. මම හිතන්නේ මේ අලුත් UI අප්ඩේට් එකක් ගැන වෙන්නද කියන්නේ.
මන්නේ Android UI අප්ඩේට් එක ගියාද
මට
අර මී මොකක්ද ඒක
Android මොන version එකද කියන්නේ.
ආ නෑ ওই Google ලගේ අලුත් අර stylized එක නේ pixel එකට නේ. ඔව්
ඒක ගැනත් දන්නේ නැහැ කතා කරන්නේ මේ කියලා තියෙන Android update එක
මොනවාද ඔක තියෙනවනේ. මම ඉදින් පාවිච්චි කරන්න Chinese phone යන එකට එන්නේ. අයියෝ.
අපේ මේ tech ප්‍රශ්නයක් නැති ප්‍රශ්නයක් අහලා තියෙනවා. අපි ආස movies ගැන කතා කරන්නද කියලා කතා කරන්න කියලා. අපි එක වෙලා තිබ්බොත් ප්‍රෝග්‍රෑම් එක අන්තිමට කතා කරමුනේ.
අර නැත්තම්
ඔයගොල්ලෝ මම නැත්නම්
කාලිගේ ෆ්ලෙක්ස් ලයිබ්‍රරි එකම ගන්න වෙනවා. අය ඊළඟ
සැරේ
1 2 3 කාලිගේට ඇහෙනවනේ අපිව.
මට ඇහෙනවා. අද අපිට පොඩි තාක්ෂණික දෝෂ පොඩ්ඩක්
තාක්ෂණික අරියාදු අපිට මේ එතකන් කාලින් එනකම් අපි කතා කරමු. මේ අපෙන් අහලා තියෙනවා මේ පයිප්ලයින් සම්බන්ධ ප්‍රශ්නයක්. ෂෙයාඩ් හොස්ට් එකට ෆ්‍රන්ට් එන්ඩ් ඇංගියුල සහ බැක් එන්ඩ් ලාරාවෙල් තියෙන රෙපොසිටරි එකක් ඔටෝ ඩිප්ලොයි වෙන්න හදාගන්න පුළුවන්ද සහ පියවර කියන්න කියලා. ඒකකින් ගොඩක් මේ මං හිතන්නේ එයාගේ හොස්ට් ස්පෙසිෆික්
ඒක තමයි. එයා කියන්නේ මේ ෂෙයාඩ් හොස්ටිං කියන්නේ මේ නිකන් අර මේ ක්ලවුඩ් කිව්වේ නිකන් අර 000 වගේ වනේ. ඒ කියන්නේ web host
මං හිතන්නේ
ඒ වගේ එකක් නම් මම හිතන්නේ ලේසිම එක තමයි FTP deployment එකක් නේ නිකන් FTP over copy වෙන දාන එක.
ඔව් ඔව්
මේ share
project එක මේ ඔව් check out කරලා ගලෙම්
ඒක තමයි ඔයගේ pipeline එකේ ඒක කොහොමද git automatically bit bucket 9 එක check out වෙනවනේ. ඊට පස්සේ ඒකේ build steps මොන හරි තියෙනවා angular තියෙනවා නම් laravel නම් ඒක pack වෙනවනේ web pack වගේ එකක් තියෙනවනේ. ඒක පැක් වුණාට පස්සේ ඇතර මේ මුළු ෆෝල්ඩ එකම නිකන් අනිත් පැත්තට FTP කරලා ඊට පස්සේ ඔයාලට කෑෂ් මොනාරි ක්ලියර් කරන්න තියෙනවා SSH වල artisan command එක ගහලා. ඒක තමයි ලේසිම විදිය shared hosting නම්. ඒක ඔව් දැන් තියෙන ඔයා දැන් කරන ටිකම පොඩ්ඩක් බෑෂ් කමාන්ඩ්ස් ටික ලියන්න තමයි තියෙන්නේ.
මේ මේක ප්‍රශ්න දැක්කම මට තව නිවුස් එකක් මතක් වුණා. මේ මම දැක්ක ට්විටර් එකේ යාළුවෝ දාල් තියෙනවා මේ මොරටුව කැම්පස් එකෙන් ෆුල් ස්ටැක් ඩෙවලොපර් ෆ්‍රී කෝස් එකක් තියෙනවා කියලා. මම නිකන් ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවා. ඒක වෙබ්සයිට් එක ඇවිල්ලා open.uim.lk හරිද? ඒකේ මේ ඒකල කියන්නේ ෆ්‍රී කෝස් එකක් කියලා මේ ෆුල් ස්ටැක් ඩෙවලොප්මන්ට්. ඒකේ මම හිතන්නේ කවර් කරන්නේ getting started with python ඊට පස්සේ web development ගැන ඊට පස්සේ back end side එක මම හිතන්නේ හොඳ decision එකක් මේ back end side එක කරන්නේ node සහ express stack එක. මේ මං හිතන්නේ ඒක මේ ඒ කියන්නේ ඒගොල්ලෝ තෝරගත්ත දේවල් ටික හොඳයි වගේ මට පේන විදිහට මේ course materials
මේකත් හොඳ වැඩන්නේ ඒ වගේ. මේක අර නිකන් අර MIT open course වගේ වැඩක් තමයි.
ඕ ඒ වගේ එක
සිංහලෙන් දන්නේ නැති නැත්නම් මම හිතන්නේ
නෑ. සයිට් එක නම් ඉංග්‍රීසි වලින් තියන්නේ ගොඩක් කෝස් එකත් මම හිතන්නේ ඉංග්‍රීසි වලින් තමයි. හැබැයි ඉතින් IT ඉතින් ෆලෝ කරන්න පුළුවන් නේ.
ඔව් ඒක තමයි නෑ මේ ඒගොල්ලන්ගේ හොඳ මේ පොඩි සපෝට් නෙට්වර්ක් Facebook group එහෙම වගේ මොනවා Slack එකක් වගේ තියෙනවා නම් නියමයි ඉතින්. ඒකට උගක් අයට කනෙක්ට් වෙලා ලෝකලි ඇඩප්ට් කරන්න පුළුවන්.
තප්පරයක් ඉන්න මං කෝල් එක රීස්ටාර්ට් කරන්න
ඕනේ.
ඇහෙනවනේ?
ඇහෙනවද? හෙලෝ නම්බර එක වෙනස් වුණේ හින්දා නේ මම හිතන මොන හරි වුණා. එහෙනම් කට් කළා.
හෙලෝ
හෙලෝ
හෙලෝ කාලිංග
නෑ නේ
තාම නෑ වගේ නේ.
අපි මොන හරි වෙරිෆයි කරන්න ඕනද? වෙනස් වුණාම නම්බර මේකේ මට පෙන්නුවා එහෙම එක.
ඔව් නේ මන් දැක්කා චේන්ජ් වෙලා තියෙනවා කියලා. මොකක් කර ගිය එක
බර්න් මෝ නෑ මොනවත් කරන්න වෙරිෆයි නොට් නෝ no safety number likely reinstall signal tap to verify නිකම් මාක ඇස් වෙරිෆයිඩ් කියලා දාන්න.
කොහෙද ගතින්?
ඒක වට ආවනේ අර බොක්ස් එකක්. ඒකේ ලර්න් මෝ බෝම කියනවා වෙරිෆයි කරන්න කියලා. වෙරිෆයි ඔබල මාක ඇස් වෙරිෆයිඩ් කියලා ගහන්න තියෙන්නේ. ඒක ඇක්ෂන් එකක් නැහැ වගේ පෙන්වන්න. මම හිතන්නේ හැබැයි ඒක ඒකનો ඔප්ෂනල් වෙන්නේ නැති. ටයිම් ස්ටැම්ප් එක ගහගත්තද අපි? එයා ගහගත්ත ඇතිනේ.
හලෝ
හලෝ. ඔව් ඒ වෙරිෆයි කරන්න තිබ්බා. ෆෝන් නම්බර් එක වෙනස් වුණ හින්දාලු. නැත්නම් අන්ඉන්ස්ටෝල් කරලා ඉන්ස්ටෝල් කරපොයිද? ඔයගේ ඔව් අනේ මන් එහෙනම්
නෑ ෆෝන් නම්බර් එක නෙමෙයිනේ සේෆ්ටි නම්බර් එක වෙනස් වුණා කියලා තියෙනවා. නොකරි මේ කී එකක් වෙනස්. නෑ 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 ඒකත් කලින් මසන් අද අද දෙය හරි හවස් වරි වගේ ආවේ.
ඒක තමයි ඒක ඇක්ෂන් අයිටම්. ඒක ඇක්ෂන් අයිටම් එකක් විදියට නෙමෙයි පෙන්නන්නේ. හැබැයි ලර්න් මෝ වුවම වෙරිෆයි කරන්න ඕන.
හ්ම්.
ඕ.
අපි කතා කරේ අන්තිමට මේ කාලින්ග මේ open.um.lk කියලා මේ මොරටු යුනිවර්සිටි එකෙන් අලුත් කෝස් එකක් කරනවා. මේ ෆ්‍රී කෝස් එකක්, full stack web development, trainee full stack developer තමයි කෝස් එක නම. මේ ෆ්‍රී එකක්. ඉතින් කට්ටිය ඕන කෙනෙක්ට මේ ගිහිල්ලා බලලා තමන්ට වෙලාව තියෙන විදිහට කරන්න පුළුවන් එක.
ඒ හොඳ ඉනිෂියේටිව් යන්නේ.
හ්ම්. ඒ අනික මේ බැක්එන්ඩ් පැත්ත කරන්නෙත් මේ Node.js. ඉතින් මේ මදනේ ඒක ගොඩක් ප්‍රැක්ටිකල් දෙයක් කියලා දැන් ගොඩක්ම මේ මයික්‍රෝ සර්විසස් ආරම්භව කරද්දී ඉතින් ගොඩක් නෝඩ් එකනේ අතපත ගන්න. ඒක නිසා හොඳයි ඉතින්.
යෝ. මොකද මේ සිග්නල් අකර තැබෙට කලින් අපි කරප කතා කරපුවා ඉවර කරන්නේ. අපි ඊළඟ ප්‍රශ්නේ දැන් නේද?
මේ ඒ ගැන කියද්දි මේ දැන් අර කාලයක් තිබ්බා මේ පොඩි පොඩි පර්සනල් ප්‍රොජෙක්ට් වලට PHP ම යූස් කරපු. හැබැයි දැන් අවුරුද්දක දැක්ක ඉතින් ඉතින් මේ ඔක්කොම වගේ ඉතින් නෝඩ් සහ JavaScript ඊට පස්සේ REST API තමතක් කරලා GraphQL වගේ. මොකද දැන් එක සෑහෙන ලේසි ස්ටැක් එක යූස් කරන්නනේ. මේ මොනවා හරි නිකන් ටික ලස්සනට කරන්න පුළුවන්. ටයිප් ORM හරි මොකක් හරි දාගත්තාම හරි ලේසි ඉතින් වැඩ කරන්නේ.
මම මේ දැන් අර ඇත්තටම සර්වර් එකක් ස්පින් කරන්නවත් නැහැ. කෙලින්ම nest උත් පාවිච්චි කරනවා. next වල next.js වල functions වලිට ඔගක් ඒක කරන්නේ.
ඔව් ඒත් එක්කම දැන් අර nhost එහෙම කියලා තියෙන සර්විසස් nhost ඒ සෑහෙන ලේසි ඉතින් හැම එකම user authentication එහෙම ගොඩක් ඒවා කෙලින්ම by default තියෙනවත් එක්කනේ. ඒක නිසා ඉතින් අපි තව ප්‍රශ්නකට යන්න. අපෙන් අහල් තියෙන 2021 අවසන් කාර්තුවේ යූසර්ස්ලා මිලියනයක් විතර ෆේස්බුක් අතහැරලා තියෙනවා කියලා නිවුස් එකක් තිබ්බලු. ගොඩක් ඔන්ලයින් එන්නේ නැහැ කියලා. ඉතින් මේ ඒකට හේතුව කියලා කියන්නේ TikTok, YouTube වගේ ප්ලැට්ෆෝම් වලට මිනිස්සු වැඩිපුර ටයිම් එක පාවිච්චි කරන එක කියලා තියෙනවා. එයා අහන්නේ මේ අවුරුදු 18ක් පැවතුණු ෆේස්බුක් සමාගමෙන් තවත් මිනිස්සු අතහැරලා යන්න ගනීද කියලා.
අපි පාවිච්චි කරන්නේ
මම හිතන්නේ. ඔව් මම හිතන්නේ ඉතින් Facebook එක වුණත් ඔය දැන් rebranding ඊට පස්සේ VR වලින් try කරන්නේ මොකක් හරි ඊළඟ line එක අල්ලගන්න තමයි දැන් මේක.
ඔව් දැන් වෙලා තියෙන අනික Facebook මම නම් පෞද්ගලික දකින්න මිනිස්සු Facebook වල ඔය කුරුටු කකා ඉන්න එක මන්නම් දකින්න වෙන තේරුමක් නැති වැඩක් විදියට ඇත්තම කතා කිව්වොත් එමනේ. ඒ කියන්නේ එහෙනම් මේ මට ඒක දැන් බෙනිෆිට් එකක් දකින්නේ නැහැ. අර කුණු කන්දල් මිසක් Facebook එකේ ඇත්තට මිනිහට අර වැදගත් කියලා දෙයක් අර ටයිම් වේස්ටින් සහ ටයිම් කිලින් ඇරෙන්න මේ ඒ කියන්නේ මුකුත් අපිට ඒකෙන් ලැබෙන දෙයක් නැහැ නේ. ඒක මම දැන් මිනිස්සුන්ට අර මුල් කාලේ තේරෙන්න තරම් දැන් තේරීගෙන යනවා. ඒක ඇත්තටම TikTok කරාම ආපු හින්දාම නෙමෙයි ඇත්තටම වෙලා තියෙන්නේ. මේ අර මිනිස්සුන්ට මේ ඒකෙන් ඇත්තටම ලැබෙන දෙයක් නැති හින්දා තමයි දැන් ගොඩක් අය අයින් වෙන්නේ. Facebook වලනි කොහොමද ට්‍රෙන්ඩ් එකකුත් තියෙනවනේ Facebook. ගොඩක් අය අයින් වෙනවනේ. ඒ කියන්නේ ඒක අර ටොක්සික් හින්දා. ඒක ඉතින් මං දැන් මමත් වන් වේ වලට තමයි Facebook මාත් පාවිච්චි කරන්නේ. වන් වේ කියලා කියන්නේ එකමයි ගෲප්ස් ටික අර මං ජොයින් වෙන ගෲප් ටික පාවිච්චි කරන්නයි. Facebook ඔය ඇඩ්වර්ටයිසින් අරව මේවා ඒ ටික මැනේජ් කරන වැඩ වලටයි. එහෙම නැත්නම් ඉතින් ඔය ටෙක් කතාවේ ටික පුෂ් කරන්නයි. මං කිසිම දෙයක් කන්සියුම් කරන්නේ නැහැ Facebook එකේ normal news feed එක පැත්තෙන්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මගේ ෆෝන් එකේ Facebook නෑ.
හරි පෝලරයිසින් නේ. මම මේ ළඟදී වෙන කෙනෙක්ගේ Facebook feed එක බැලුවා. මට නම් නිකන් අර හැබැයි මාත් දැක්ක හුඟක් අය දැන් මේ ළඟදී ආටිකල්ස් ලියනවා. ඔයා හුඟක් අය ගෲප්ස් වල තමයි ඉන්නේ. ගෲප්ස් අතහැරලා දාලා යන්න බැරි හින්දා තමයි Facebook වල ඉන්නේ.
ඔව් ඇත්තට මාත් account එක අයින් කළ නැත්තේ ඒකයි ටෙක් කතාවේ හින්දා තමයි. නැත්තම් මට නැතර වැඩක්ම නැහැ. මම ඒකේ කොහොමත් message දැන් මගේ phone එක ගත්තොත් Facebook message messenger මොකුත් නැහැ. ඉතින් මට ඒක නැහැ කියලා කිසිම අඩුපාඩුවක් වෙලත් නැහැ. මොකද ටොක්සික් දැන් ට්විටර් උනත් මම පාවිච්චි කරාට මම ඒ ටයිම් ලයින් එක හරිම මේ ෆිල්ටර් ඩිසයින් තමයි පාවිච්චි කරන්නේ. يعني මම අවශ්‍ය නැති අනවශ්‍ය දේවල් අයින් කළා ඒ විදිහට. ඉතින් ඒක මිනිස්සුන්ට තේරුම් ගන්න අර කියන එක නැතුව මේ අර TikTok ආපු ඉඳ මෙහෙමයි කියන එක නෙමෙයි. ගොඩක් මිනිස්සුන්ට ඒක තේරීගෙන යනවා මේක වැඩක් නැහැ කියලා. සහ අර ට්‍රැක්ෂන් එක නැහැ දැන්. ඒ කියන්නේ ගිහිල්ලා හැමදාම දකින්න ටිකන දකින්නේ කවුරු එක්කනේ මොකක් හරි එකක් දාලා ඒකට බයින් එකයි. ඒව නැත්තම් තමන්ගේ කණිගේ ඇල්ගොරිතම් උත් අර තමන්ව මේවා කරන්න නෙවන්නේ. දැන් ඔය YouTube ඇල්ගොරිතම් ගත්තත් ඒවත් ওই ප්‍රශ්නෙම තියෙනවානේ. ඉතින් ඒක නිසා මේ මම නම් හිතන්නේ ඒක මගේ නම් පෞද්ගලික මතේ TikTok කරාම ආපු හින්දාම නෙමෙයි. ඇත්තට මිනිසුන්ට දැන් ඇත්තටම මං හිතන්නේ third world country වල කට්ටිය තමයි Facebook කරාම ගොඩක් එල්ලිලා ඉන්නේ. අර දියුණුවෙච්ච රටවල මිනිස්සු මේවෙන් අයින් වෙලා යනවා. දැන් අපේ මිනිස්සු තමයි ඕක එල්ලීගෙන මේවා කරගෙන උදේ හවස මේවා කරගෙන ලයික් කර කර ඉන්නේ. හැබැයි අනිත් මයිද එඩියුකේටඩ් සහ අනිත් ෆස්ට් වෝල් වලට ගියම මිනිස්සු එක ටිකක් අයින් වෙලා සහ ඒගොල්ලන්ගේ සර්කල් පොඩි
කරලා ලොකු ඉම්පැක්ට් එකක් ගන්න. අර මිනිස්සු එඩියුකේට් වෙන එක තමන්ගේ ඩේටා සම්බන්ධයෙන් ඒත් මේ ඒ දේවල් එකෙන් ඩිජිටල් ක්ලට එක ගැන ඒ පැත්තෙන් වෙන ඉම්පැක්ට් එක ගැන දැන් මිනිස්සු ටිකක් කලින්ට වඩා මේ දැනුවත් නිසා ගොඩක් සෝෂල් මීඩියා වලින් දුරස් වීමක් තියෙනවානේ.
ඔව් ඒක තමයි.
හැබැයි අර මේ එක අතකින් Facebook හරි මේ effort එක වැඩි නේ social network එකේ ඉන්න. ඒකින් දන්නේ හුඟක් අය මේ TikTok වලට අර හුඟක් social media හරියට පාවිච්චි කරපු නැති අය adopt කරගෙන තියෙනවනේ මෙහෙ. ඒක හරි කිව්වේ technically effort එක අඩු වෙන පාවිච්චි කරන්න එක එක user එක swipe කරන්න තියෙන තව record කරන්න පුළුවන්.
එහෙනම් මේ මම proudly කියන්න පුළුවන් මගේ ඉතිහාසෙ එක දවසක් අම්මන් TikTok ගිහිල්ලා නැහැ. දකලත් නැහැ මොකක් TikTok කළුද සුදුද කියලා. කත් ඉන්ස්ටෝල් කළත් නැහැ. ඒ මට ඉතින් කොහෙත් ඉන්නේ බඩ හොල්ල හොල්ල නටනවා බලන්න නම් ඒ
මට නෑ. ඒක අර අහපු දවසේම හිතා ගන්න පුළුවන් වුණා. ඕක අර කෙලින්ම මොලේට පුළුවන් නරකව දෙය තමයි වෙන්නේ කියලා ඔය වගේ ඉන්ටර්ෆේස් එක.
ඔව් ඒක නෑ.
මම එකේම තියෙන්නේ අර
Doom scroll ඒකද මම Doom scroll factor එක අඩුම කරගන්න බෑ. ඒ වගේ Reddit වල හරිම අමාරු Doom scroll කර.
Reddit උත් මං එච්චර obsess නෑ. මම Reddit ඔය යන channels දෙකක් තුනක් තියෙනවා. ඒ අරෙන්න මම අර commonly browse කරන්න යන්නේ නැහැ Reddit. මං ඒක අදාළ R එකට ගියා බැලුවා මිසක් එතනින් එහාට යන්නේ
නැහැ. R ශ්‍රී ලංකා බලන්න යන්නේ නැහැ
නේ. ඔව් ඒව බලන්න. මට ඒව අදාළ මං ඒ bookmark කරගෙනම තියෙනවා. මේ මොකද මම Reddit app එකක්වත් phone එකට ඇත්තටම දාගෙන නැහැ. මොකද දාගත්තොත් නේ ඔක ගිහින් ගිහින් scroll කරන්න හිතන්නේ. Reddit යනවා නම් computer එකට මෙන්න ඕනේ. computer එකේ bookmark එක තියෙන ඒ අදාළ එකට ගියා බැලුවා. දැන් මම email notification ඔක්කොම off කරලා තියෙනවා. ඒක නැත්නම් email එකක්ම ආයි කියලා බලනවානේ. මේ
ඒක නම් ඇත්ත. ඔය අඩු කරගන්න කැමති අය නම් කෙලින්ම app මම නම් තියාගන්නෙම නෑ. so මේ Twitter app එක දාගෙන ඉන්න ඒක අයින් කරගන්න ඕනේ.
මම කැමති දැන් ඒ දැන් ගොඩක් මේ phone OS වලින් එහෙමත් ඒ options දෙන එක දැන් කෙලින්ම notification clutter එක නවත්තන්න ඒවා මේ can app wise එහෙම change කරන්න පුළුවන් එක ඒක සෑහෙන හොඳයි නේ පැත්තෙන් improve වෙන එකද ඒවා.
ඔය සමහරවිට app එකේ off කරන්න නොදුන්නත් දැන් OS එකට පුළුවන් මේ app එකේ notification ගන්න එපා කියලා off කරලා දාන්න. දැන් උදාහරණයක් ගත්තොත් දරාස app එකේම මේ මල වදයන්නේ මේ ඇප් එකේ නොටිෆිකේෂන් ඔෆ් කරන්න දෙනවා දරා සැප් එකේම ඔෆ් කරලා දැම්ම එක OS එක මෙතන ඉතින් මොකුත් වෙන්නේ නැහැ. ඒතර ඒ වගේ මාර වටිනවා. ඊළඟ ප්‍රශ්නයට යමුනේ.
අපි ප්‍රශ්නකට යන්න. අපෙන් අහල් තියෙනවා හෙලකුරු ඇප් එක නිර්මාණය කරපු භාෂා ඇතනෙන් කියනවා කියලා ATM කාඩ් භාවිතාව නිසා ලංකාවේ මුදල් පිටරට ගලාගෙන යනවා කියලා මේ කාරණාව ඇත්තද? ඒ සඳහා ඔවුන්ගේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා ඒක මේ පාවිච්චි කරාම කොහොමද ඒක වලකින්න කියලා අපෙන් අහලා තියෙනවා.
ඒ කතාව බොරු.
මම හිතන්නේ ගොඩක් වෙලාවට මේකෙන් අදහස් කරන්නේ මේ ප්‍රොසෙසින් ෆී එක ගැන වෙන්නවනේ. ඔව්
ප්‍රොසෙසින් ෆී එකක් ඇත්තටම එන්නේ නැහැ. මොකද ලංකාවේ ක්‍රෙඩිට් මේ ATM කාඩ්ස් ඔක්කොම වැඩ කරන්නේ ලංකා ක්ලියර් ආයතනය හරහා යන මේ නෙට්වර්ක් එක උඩ. එතකොට ATM කාඩ්ස් ඔක්කොම දුවන්නේ උඩ Visa Master network එක ATM withdrawals වලට පාවිච්චි වෙන්නේ නැහැ. ඔය foreign banks ටික අරුණාම HSBC Standard Chartered වගේ ටික අරුණාම මේ ඒවත් ලංකාපේ network එකේ තමයි ඉන්නේ. එතකොට ඔය ATM withdraw කරනකොට ඇත්තට ලංකාපේ එකෙන් තමයි switching කරන්න බැංකු අතර.
ඔව්. එතකොට credit card පැත්තෙන් ගත්තොත්
credit card ගත්තොත් credit card payment එක කරොත් ඒක යනවා till
අර මේගොල්ලන් කියන්නේ මේ වීසා චාර්ජ් එක ගැනද මේ වීසා නෙට්වර්ක් එක
ඇතුලේ වීසා මාස්ටර් නෙට්වර්ක් චාර්ජ් එක ගැන කියන්නේ ඒක ඒ කියන්නේ ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් ඒ වගේ දෙයක් කරද්දී වීසා චාර්ජ් එකක් යනවා.
ආයතොට මේ ඉන්ටර්නලි කන්ට්‍රි එක ඇතුලේ යනවනම් වීසා මේ එහෙම චාර්ජ් එකක් වදින්නේ
නැහැ නේ. ට්‍රාන්සැක්ෂන් වල කියන්නේ දැන් ඒ කියන්නේ මේ ටර්මිනල් පාවිච්චි කරනට ටර්මිනල් ලංකා නෙට් ලංකා ක්ලියර් නෙට්වර්ක් එකේ ටර්මිනල්ස් නම් මේ නැහැ මොකුත්
ෆී එක. හරි. බැංක් account එක direct link කරනවා. ඉතින් ඒ කියන්නේ නිකන් මේ intra bank transfer එකක් නේ. මේ මේගොල්ලෝ
bank account එක direct link කරනවා කියලා කියන්නේ අතරම ඔය මේ just pay කියලා ඒගොල්ලන්ගේ එකක් තියෙන එක කතා කරන්නේ. එතකොට bank account එක හරහා payment යන එක. දැන් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. මං ඔකේ ඇත්තට කතා කරා දැන් visa master network එක හරහා අපි transaction එකක් කරලා අපිට fraud දෙයක් වුණොත් එහෙම
ඒක තමයි
visa master network එකෙන් අපිට අපේ පැත්තට terms and condition වලින් අපිව protect වෙලා තියෙනවා. හැබැයි දැන් මම දන්නේ නැහැ ඔය ලංකා QR අරම වෙන solution වලින් එහෙම fraudulent transaction එකක් ගියොත් legally අපිව protected ද කියලා. දැන් උදාහරණයක් ගත්තොත්
ඇත්තටම ඒ dialogue ලගේ අර dialogue ලගේ තියෙනවනේ easy cash එහෙම කොච්චර scam.
ඔව් ඒක තමයි. ඒව
protection by card not present විදියට නේද යන්නේ.
ඔව් card not present විදියට යන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි visa card එකකින් අපිට credit card එකෙන් on transaction එකක් කළා අපිට ඒක dispute කළා අපිට charge back එක 90 days ඇතුළත දාන්න පුළුවන්. එතකොට අපි buy පැත්තෙන් buy protection එකක් තියෙනවා visa master network එක ඇතුලේ. එතකොට mx ඇතුලේ. හැබැයි ඔය ලංකා ක්ලියර් ලංකා පේ ඒ වගේ බය ප්‍රොටෙක්ෂන් ගැන මට කිසිම අයිඩියා එකක් නැහැ. මොකද ඒවා ගැන කවුරුත් පැහැදිලිව එහෙම කියලා නැහැ. මම නම් දන්නේ ඒවා ඔය ලෙවල් එකට
ඒ වගේව තියෙනවා නම් ඒවා ඇඩ්වර්ටයිස් කරන එක සෑහෙන වටිනවා නේ. ඒකට මිනිස්සුන්ගේ ට්‍රස්ට් එක සහ මේ ඒ පැත්ත හැදෙන නිසා.
ඔව් මොකද මට නම් ඒක මොකද අනික ඔය ලංකා QR හැම මම නම් හරිම අකමැති. මොකද මේ ළඟදීත් මං හයිවේ එකේ මේ එළියට එනකොට ඉස්සරහා එකේ ෆෝන් එක අල්ලගෙන විනාඩි හරියටම මං ගණන් හදලා බලලා විනාඩි 6ක් අරක කුරුටු ගගා හිටියා. right විනාඩි 6ක් පොලිම ඉන්නවා කියලා හිතන්නේ කොහොමද? මං විතරයි පිටිපස්සෙ ඉන්නේ. අර මිනිස්සු අර කල්ලනවා, අය මොනවද කරනවා, මෙහෙට කරනවා, හෙට කරනවා. මට කියලා රුපියල් 300ක් දීලා
කැෂ් පේ කරන එක ලාබ් ලේසි. ඒ
කියන්නේ කැෂ් නෙමෙයි කාඩ්
අර වෙලා තියෙන ටැප් ටු පේ එකක් තිබ්බනම් අඩුම ගන්න.
ටැප් ටු පේ තමයි. දැන් ටැප් ටු පේ නේද මගේ ක්‍රෙඩිට් කාඩ් මේලා. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු
අපි
ගියා කියලා ඔය
පේ වේව් කරා.
මේ ඔව් 1 ගෝල් ෆේස් මොකක්ද? 1 ගෝල් ෆේස් මොකද්ද? හැමෝම ට්‍රිප් යනවා කියන්නේ මොකද්ද? 1 ගෝල් ෆේස් නේද?
ඔව් නේ. ඒක අලුත් එක.
ඔව්. ඒකට ගියාම දැන් ඒකේ අර කාපාක්කයට ගෙවන්න මම ATM මේ පොස්ට් ටර්මිනල් සයිකල් තියෙනවා. කාපාක් ෆී එක ගෙවන්න ක්‍රෙඩිට් කාඩ් එකෙන්. ඒක ඉතින් ටැප් ටු වේල් තියෙන කාඩ් එක වේව් කරා ගෙවුවා. ආවා. ඉතින් ඒ වගේ දැන් කඩවලට ගියාම හරි ඒ එක්ස්පීරියන්ස් එක හරි ඉක්මන්. හැබැයි QR එකක් ගත්තත් මම ෆෝන් එක ගන්න ඕනේ. ෆෝන් එක අරගෙන අන්ලොක් කරන්න ඕනේ. අන්ලොක් කළා ඇප් එක ඕපන් කරා. ඔය ඇප් ටග් ගාලා ඕපන් වෙන්නේ නැහැ. ඒක ලොග් වෙන්න කියනවා. හරි. තසේ ගොඩක් යම අපත මේ බයෝමැට්‍රික් ගහගෙන නැහැ පාස්වර්ඩ් ගහ ලොග් වෙනවා ලොග් කරලා ඉවරලා ඕක ලොග් කරලා
හරියට හයි ගහලා
සමහර මිනිස්සු ෆෝන් එකේ ඩේටාත් ඔෆ් කරගෙන ඉන්නේ. ඉස්සලා කරන්නේ ඊට පස්සේ ඩේටා ඔන් කරනවා. ඊට පස්සේ ඔය ටික ඔන් කරලා කැමරක අල්ලලා ගුරුට ගාලා ගිහලා අරයට ආ කීයේද මොකද්ද කියලා ඔක ටයිප් කරනවා. ඊට පස්සේ ආවද කියලා අහනවා. ඔය ටික යන එක්ස්පීරියන්ස් එකයි ක්‍රෙඩිට් කාඩ් එක පර්සින් ඇදලා මෙහෙම කියලා දුන්නාම අර ටැප් කරන එක්ස්පීරියන්ස් එකයි කම්ප්ලීට්ලි ඩිෆරන්ට්. කතා කරන්න දෙන්නේ මන්නම් දකින්නේ කවුරු මේ QR කතාගෙනවත්. මම නම් ඒක දකින්නේ බැක්වර්ඩ් එකක් කියලා. ඔය QR හැමෝම දඟල දඟල යන්නේ ඉන්දියාවේ ඔය ෆේමස් උනානේ ඔය මේ QR පේමන්ට්. ඇත්තටම මේ ඒකට හේතුවනේ අර ඉන්දියාවේ කරන්සි මේ වයිප් එකක් කරානේ, කරන්සි වොෂ් එකක්. එතකොට ඒ කරන්සි අර තිබ්බේවා ඒගොල්ලෝ අයින් කරලා කම්ප්ලීට් මේකක් කරානේ. ඒ ඒක හින්දා තමයි ඔය ඕක ටිකක් නැගලා ගියේ. නමුත් QR කියලා කියන්නේ කම්බසම් මෙකනිසම් එකක්. QR ෆේල් බැක් එකක් උනට කමක් නැහැ. නමුත් ෆෝන් එකේ එක්ක NFC, Apple Pay මොන හරි අර ඒ වගේ ටච්ලස් පේමන්ට් මෙතඩ් එකකට එන්න ඕනේ. හරි. මම නම් තාමත් දකින්නේ නැහැ ක්‍රෙඩිට් කාඩ් එකක තියෙන ඒ ස්පීඩි එක්ස්පීරියන්ස් එක වෙන එක සර්විස් එකක් අක්ක් තියනවා කියලා.
ඔව් මම නම් විශ්වාස කරන්නේ නැහැ. මාත් ක්‍රෙඩිට් කාඩ් එකක් ගෙනියන්නේ PayWave තියෙන. PayWave හැබැයි හැමතැනම සමහර අය දන්නේ නැහැ පාවිච්චි කරන්නේ.
ඔව් දැන් එහෙම වෙන්න විදිහ නැහැ. මම පෙට්‍රල් ගහන්න මේ පෙට්‍රල් ෂෙඩ් එකේ මනුස්සයත් PayWave දාන්න.
PayWave දාන්න. ඔව්. පෙට්‍රල් ගහන්න.
ඔව් එතකොට සයින් කරන්න ඕනෙත් නැහනේ. PayWave වලින් 5000ට අඩු නම් 5000ද මට හරියට මතක නැහැ. ඒ ගානකට වෙනකන් සයින් කරන්න අවශ්‍යත් නැහැ.
ඉතින් දැන් දැන් ඕස්ට්‍රේලියාවේ තත්ත්වය ගත්තොත් එහෙම ඉතින් 100%ම PayWave තමයි.
යුරෝපල හැමත් ඔක්කොම
මං කියන්නේ මෙහෙමයි. හරි දැන් අපි දේශාභිමානයේ දේශප්‍රේමීත්වයේ ඉස්සරහට දාලා අපි කියන හරි ලංකා සල්ලි එළියට එන එක නවත්තමු කියලා. එහෙමනම් ඒක කොපි කරන්න ඔව් කියන්නේ ඩෝන්ට් රියෙන්ඩෙන්ට් ද වීල් නේ. අපිට වීල් එකක් අලුතෙන් හදන්න ඕනේ නැහැ නේ. වට් වර්ක්ස් ඇන් වට් ප්‍රූවන් වට්ස් දෙයර් යූස් ඉට්. මේ මොකද දැන් ඔය ටර්මිනල්ස් උත් තියෙනවා. ටර්මිනල් දිනන අපේ NFC පාවිච්චි කරලා දාන්න. මම විශ්වාස කරන්නේ නැහැ
උනට NFC කාලිංග NFC කොහොමද දන්නේ අපේ හાર્ඩ්වෙයා
අවේලබල්. දැන් PayWave දුවන්නේ NFC උඩනේ තිලින.
එහෙම නේ මං අහන්නේ මිනිස්සුන් ගාව ෆෝන් තියනවද NFC?
නෑ NFC නැති වුණා Bluetooth LE ගමක තියෙන. Bluetooth LE කරත් කමක් නෑ. අපි කියන්නේ එක ටෙක්නොලොජි එකට බයින්ඩ් වෙන්න එපා කියලා. ඒ කියන්නේ මෙහෙමයි. අපි හිතමු ෆෝන් එකේ NFC තියනනම් ඒ මනුස්සයාගේ NFC වැඩ කරනවා. ෆෝන් එකේ Bluetooth LE තියනනම් LE වලට යනවා. එහෙම නැත්නම් ඔක්කොම නැත්නම් QR එකට යනවා. හරි QR එකක් නැත්නම් SMS USSD වලට යනවා. හරි එහෙනම් ඒ කියන්නේ අර එකක් වත යන්නේ දැන් මේ ලංකා QR හැමෝම
graceful degradation
වගේ. ඔව් දැන් මොකද බැංක් වලින් මේ දවස්වල push කරනවා ලංකා QR e-commerce වලට දාන්න කියලා. හරි එතකොට ෆෝන් එකකින් order කරන මිනිස්සේ කොහොමද ලංකා QR එක scan කරන්නේ?
යෝ මට නම් ඕක තේරෙන්නම නෑ හැ. මම මේ ළඟදි ෆෝන් එක ගන්න ගිහින් මාත් දැන් බලනවා මොකද්ද මම මෙතන කරන්නේ. හොඳ වෙලාවට අර QPay හරි මොනාර තිබ්බ කමර්ෂල් එකෙන් තමයි ඒක ලැබුවා.
ඔව්. ඉතින් ඒක නා අන්න ඒකයි. ඉතින් අර මම කියන්නේ මිනිස්සුන්ගේ එක්ස්පීරියන්ස් එක කල්පනා කරන්න කියන්නේ මේ මම හයිවේ එකේ පොලිමෙන් වලට ඉස්සරහම නැස විනාඩි 5ක් ඒක පාවිච්චි කරන්න යනවා නම් ඒ ටෙක්නොලොජි එක ෆේල්. ඒක තේරුමක් නැහැ. සල්ලි දීලා ටක් ගාලා යන. මොකද ඒ වගේ දැන් කියන්නේ ක්වික් එක්සිට් ගන්න. එහෙම නැත්නම් හයිවේ එකට ලංකා QR දාන්න නැතුව අර යූ දැන්
ETC තියෙන්නේ මේ ඔටෝමැටික් තියෙන.
ඔව් ඒකත් හයි කරලා තියෙන අර ලංකාවේ ස්ටෑන්ඩඩ් එක නැති එකනේ. දැන් ලංකාවට 90%ක් වාහනේ නේ ජපාන්. හරි. ඔය එන්නේ ජපාන් හැම වාහනේම ETC යුනිට් එකක් තියෙනවා. ඔය ETC ස්ටෑන්ඩඩ් එක මෙහෙට දැම්මනම් තව කාඩ්ඩර මේ අලවන්න ඕනේ නැහැ ගිහිල්ලා මේ වින්ස්ක්‍රීන් එක. අනික කල්පනා කරන්න මම ඕක ගන්න මොකද වාහනේ පොත අරන් ගිහිල්ලා මොනාද ඩොකියුමන්ට් අරන් ගිහිල්ලා තමයි අර ETC කාඩ් එක ගන්නවද අපේ සල්ලි දීලා අපේ සල්ලි උන්ගේ account එකට. ඔහොම නෙමෙයි ඔය කාඩ් විකුණන්න ඕනේ මේ කඩවල අර ප්‍රීපේඩ් කාඩ් විකුණනවා.
ගියා සල්ලි දුන්න කාඩ් එක ගන්න නේ නිකන් ස්මාර්ට් කාඩ්
එකක්. ඔව් කාගේ කාඩ් එක කවුරු පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ නේ. උතන අවශ්‍යතාවය තියෙන්නේ මුදල් ගෙවන්නනේ. නැතුව මේ ඐඩෙන්ටි
වෙරිෆිකේෂන් කොහොමද වැඩ කරන්නේ කාලෙම?
ඒක RFID කාඩ් එකක් තියෙන්න තිල්න. RFID එකක් ගෙනල්ලා මේගොල්ලෝ වින්ස්ක්‍රීන් එකේ අලවනවා. රයිට්? ඔව්. එතකොට මේ කාඩ් එකේ නම්බර් එකට account reload එකක් තියෙනවා. ඒ කියන්නේ account එකේ සල්ලි දාලා reload එකක් තියෙනවා. රයිට්?
හ්ම්.
හරි එතකොට ඕකට අපේ අයිඩෙන්ටිටි වෙරිෆයි කරන්න මොකද අපේ වාහනේ වෙරිෆයි කරන්න මොකද මම වාහන දැන් මට වාහන තුනක් තියෙනවා මම කාර් තුනක් ගන්න ඕනේද නැහනේ ඒක තේරුමක් නැහනේ දැන් මම හිතුව මම කැබ් එකේ යනවා කියලා කැබ් එකේ යනනම් මට පුළුවන් වෙනවනේ කැබ් එකේ එක්කන අපෙන් කොහොමද චාර්ජ් කරනවනේ අර 300 මං කියලා නැහැ ඔයාමයි කාඩ් එක පාවිච්චි කරන්න මෙන්න රයිට් ඒකනේ එක්ස්පීරියන්ස් එක කියලා කියන්නේ එතකොට මට ඕන නම් හයිවේ එකේ යන්න කාඩ් එකක් ගන්න කෑෂ් නැත්තම් මම කාඩ් එකක් මේ හන්දි කඩේකට ගිහිලා මෙතන තියෙනවා මේ හයිවේ වල මේ ප්‍රීපේඩ් කාඩ් එක මෙන්න මම රුපියල් 5000 කාඩ් එක ගත්තා. යා මාව කවුද කියලා වෙරිෆයි කරන්න ඕනේ. මොකද මම කෑෂ් කිවනකොට මගේ ඩෙන්ටි කාඩ් එක අරගෙන ඔය ටික ලියා ගන්න නැහනේ. ඒක අවශ්‍ය නැහනේ. දැන් ඒ ඒ ඒ ඒ ලොජික් කාටවත් තේරෙන්නේ නැහැ. එන්න අමාරුයි කාඩ් එකක් ගන්න. නිකම් මහලුකු එකක් ගන්නවා වගේ. කාඩ් එකට තල්ලි දීලා ගත්තා.
ඔය තින් ප්‍රොජෙක්ට් මල්ටි මිලියන් ප්‍රොජෙක්ට් අපරාධිත මිනිස්සු
මල්ටි මිලියන් ප්‍රැක්ටිකලිටි නෑ ඒ හැටි එතකොට මම මගේ මම ඕක කාඩ් එකක් ගත්ත නම් ওই හයිවේ වල පෝලිං නෑ එහෙනම් හැම මනුස්සයම ওই කාඩ් එකක් අරගෙන කාඩ් එක පාවිච්චි කරනවා බැංකුවෙන් ඔප්ෂන් එකක් දෙන ඔය හැම ඉන්ටර්නෙට් බැංකින් එක ඔප්ෂන් එකක් දෙන්න බලන්නේ පේ ප්‍රීපේඩ් ප්‍රීලෝඩ් කරන්න කියලා ෆෝන් බිල් ගෙවනවා වගේ එහෙම නැත්නම් ඇප් තියෙනවා ඒක කරන්න ඕනේ නැත්නම් ඉතින් මේක මහා ලොකුවට මේ මේ හරියට මේ මේ ඩෙන්ටිකා මේ පාස්පෝට් එක ගන්න යනවා වගේ ඩීටේල් දෙන්න යන්න ඕනේ ඔතන කාඩ් එකක් ගන්න මාත් අල්ලලා දැම්ම ඒ ටික කතා කරා මොකටද දෙන්නේ මම මේ හයිවේ එක මාසෙට දෙපාරක් යන එකට හැබැයි හිතලා බලන්න ඕක කඩවල විකුණ ලෙවල් එකට ආවා කියලා මං එහෙනම්ක රුපියල් 17000 2000ක් දාලා මාස 3ක් 4ක් ඉන්න එතකොට අරුන්ගේ account එකේ සල්ලි වලට interest එකක් දෙනවා
account advantage එක ලම්සම් නේ එකපාර
ඕ ඕල් ඒක නේද ඒ වගේ ඒ මට තේරෙන්නේ නැහැ මේ decisions මොන level එකේ මොන විදියට ගන්නවද කියලා කවුරුනේ මේක අහගෙන ඉන්න මිනිස්සෙක් දන්නවනම් ඒක මොකක්ද හේතුව කියලා ඔය කාඩ් එක මට දෙන්න මගේ මේ උප්පැන්න සහතිකය ඉඳන් ඉල්ලන level එකට එන්න මොකද්ද ඔය කාඩ් එකේ තියෙන විශේෂත්වය හරි මම තිල්ලට කාඩ් එක දුන්න කිව්ව ඒත් ප්‍රශ්නයක් නැහැ නේ ඒක හරියට මම තිල්ලට රුපියල් 500ක් දුන්නා සමානයි කාටවත් අදාල නැහැ නේ අවශ්‍යතාවය
ඉතින් මේ දැන් ඔය ඔතනින් යන්නේ ඔක්කොම CCTV වලින් අර එහෙම රෙකෝඩ්
කරනවා කොහොමද අහුවෙනවනේ තිලින ඒකනි කියන්නේ දැන් මම කෑෂ් ගෙව්වොත් ඒ මිනිස්සු කිසි දෙයක් දන්නේ නැහැ මගේ වාහනේ නම්බරය අරින්න ඉතින් ওই concept එකම ප්‍රීපේඩ් මිනිස්සුන්ට දුන්නත් ප්‍රශ්නයක් නැහැ නේ ඕනනම් වැඩි මොනොත් කියන්නේ ෆෝන් නම්බර් එක ලින්ක් කරන්න කියලා. ඔයාගේ ෆෝන් නම්බර් එක SMS එකක් ගහලා ඇක්ටිව් කරගන්න කියලා. ඉතින් අඩු ගන්න එතකොට ෆෝන් නම්බර් එක සිස්ටම් එකේ රෙජිස්ටර් වෙනවා. එතකොට ඒකෙන් ට්‍රැක් බෑක් කරන්න පුළුවන් මේ මනුස්සයා කවුද කියලා.
කවුද රිසිට් එකක් උනත් එවන්න පුළුවන්නේ.
රිසිට් එකක් උනත් එවන්න පුළුවන්. අනිත් එක මේ එතකොට වාහනේ නම්බරේ කොහොමද තියෙනකොට DMV එකේ ইনফরমේෂන් කොහොමද තියෙන ඕපන් API එක. වන්දන්නේ මේවා මේක කවුරුරි මිනිස්සෙක් ඕක ඉම්ප්ලිමන්ට් කරපු එක ඔෆිස් එකේ හැරි වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් කරුණාකර ලෝක අයිඩියා එක දීපම මිනිස්සෙක් ඔළුවට ගිහලා හොඳ ටොක්ක්ක් අයින්න මං වෙන්නේ
මෙහෙම මාර ඉන්කන්වීනියන්ට් දේවල් තියෙන මං අර පාකින් මීටර එකක් දැක්කොත් මම නම් පාක් කරන්න යන්නේවත් නෑ
වෙන කොහෙද ඔව් මං ওই පාකින් මීටර එකට මම වලි දාගත්ත තරම් ওই පාකින් මීටර වලට එක්ක රිසිට් එක එන්නේ නැහැ එක්ක කොලයක් එන්නේ නැහැ එක්ක ඔය ඩිස්ප්ලේ එක
බේරෙන්නේ නැහැ
එක්ක දාපු සල්ලි ඊතුරු සල්ලි එන්නේ නැහැ ඒක නම්
ඒක නම් ලේසි දඩේ ගෙවන එක
ඔව් ඒක නම් දෙයියන්ගේ පිටයි ගිය ආණ්ඩුවේ දීලා තිබ්බ ගන්න ඒ ආණ්ඩුව මාරුනත් එකට එන්ට්‍රිත් ඉවරලා ඒක ඉවරලා ගියා අන්න ඒ වගේ අර ලංකාවේ මිනිස්සු මෙහෙමයි සල්ලි ගන්න එක හරි ගන්න එක ලේසි කරන්න මිනිස්සුන්ගේ දැන් ඊ-කොමර්ස් වල තියෙන concept ගන්නේ පුළුවන් තරම් අර customer journey එක ලේසි කරන එක experience එක ඉතින් ඒ වගේ මේවටත් හදන්න මිනිස්සුන්ගේ සල්ලි ගන්න ඕන system හදන්න ඕන system හදන්න මිනිස්සුන්ට ලේසි වෙන්නනේ අපිටත් ඉස්සර මිනිස්සුවා කියනකොට අපිත් ගණන් ගත්තේ නැහැ බොරු කියන්න ඕනේ නැහැ අපි system වලට අපි system එක පැත්තේ විතර ආ button එක බොව වැඩ කරා ලාලාලා high five කරගන්න එහෙම නේ ඇත්තටම දැන් ඒක ටිකක් තේරෙන කාලට එනකොට නැද්ද තින්නලා දැන් එතකොට තේරෙනවානේ මේක ඇයි මේ UX කියන එක මාර වටිනාකම කියන්නේ UX කියලා කියන්නේ වෙබ්සයිට් වල ඉදරන්නේ මේවත් UX එකක් ද user experience එක end to end ල කස්ටමර් ජර්නී එක කොහමද මන් නම් දන්නේ නැහැ ඇත්තට මට ලංකාවේ ඒකයි මම ඔය ඕවා මේවා දැන් ඔය දැන් මම ඔය ඉස්සර නම් ඇත්තටම පාවිච්චි කරගෙන හිටියා මේ ෆ්‍රීමි කියලා මම ඒකත් අල්ලලා දාලා දමල ගන්න හිටියා මේ තේරුමක් නැහැ මේ බලන් ගියාම කොච්චර කරත් අන්තිමට ට්‍රෙඩිෂනල් බැංකින් සහ ට්‍රෙඩිෂනල් සිස්ටම් තාමත් රිලයබල් සෑඩ් ට්‍රූත් එක ඒකට ඉතින් බිට්කොයින් දාන්න කතා කරා ඊට පස්සේ හිතන්නක බිට්කොයින්
අතන ඉන්නවා ගේට්ගේ දවසක්
හිතන්නක බිට්කොයින් ට්‍රාන්සක්ෂන් එකක් දාලා තිබ්බගල ගේට් ගෙනයි ට්‍රාන්සක්ෂන් කරන සුමානයක් විතර බලන්නේ නැහැ මොකද දැන් තියෙන වොලියුම් එකත් එක්ක බිට්කොයින් ට්‍රාන්සක්ෂන් එකේ ටයිම් එකත් එක්ක ගත්තොත් ඒ
ගෑස් ෆීස් තව ගෑස් ගෙවන්න ඕනේ
ඔව් අප්පා ඉනිසුන්ට ලේසි කරපන් ලේසි කරා මම කියන්නේ ලේසි කරන්න කියලා රයිට් නේ අද රෑන්ට් එකද නේ
අපෙන් අහල් තියෙනවා මේ සෝෆෝස් කියලා එක ගැන කතා කරන්න පුළුවන් කියලා මම හිතන්නේ මේ Google search check කරලා බලුවා ඒක නිකන් cloud
storage නෑ වෛරස් ස්කෑනර් තමයි wow සෝෆෝස් කියන්නේ වෛරස් ස්කෑනර්
අර end point connect
කරනවා
ඒක නේ ඒක වෛරස් ස්කෑනර් හරි කතා කරා ට ප්‍රශ්න පැහදිලි වැහුවන අපිට උත්තර දෙන්න බල ඔග කතා කරන්නක අයෝ තවත් වෛරස් කෑනරැක් කියලද කියන්නේ හැබ උගේ ෆයිවෝලත් තියෙන ප්‍රශ්න ඊළඟ පාරපඩ පැහදිලිව හරිටිකොත් අපිට වාට හරියටම දැනගන්න ඕන මොකක්ද කියලා උපකාරයක් දෙන්න පුළුවන් අර ටෙක් කතාවල තියෙන ටර්ම්ස් ඇන් කන්ඩිෂන්ල පැණියක් අහනකොට පැන පැහැදිලිව අහන්න කියලා
එයා තව එකක් අහලා තියෙනවා any service provider who is giving the data with the specific speed limit and without specific quantity of data කියන්නේ මේ unlimited connections කරන්නේ දහල්
තියෙනවා ඔව් ඇමරිකාට
මෙහෙ net neutrality
ලංකා solution නෑ නේද
ඒක තමයි
නෑ මෙහෙමයි මම ආයෝක පැහැදිලි කරන data cap තිබ්බට මගේ ප්‍රශ්නයක් නෑ data cap තිබ්බට කමන්නේ හැබැයි practical data cap වෙන්න ඕන අද කාලේ තියෙන මෙහෙමයි data cap එකේ දැන් අද කාලේ YouTube video එක pack බැලුවා කියමු අපි හිතමු දැන් 4K හරි HD හරි බැලුවා කියලා ඒ වගේ video අඩු ගන්න දවසර 4ක් අක් බලලා මාසයක් බලන්න පුළුවන් වෙන package එකක් තමයි ඕනේ මිනිස්සුන්ට ඒක වැඩි
කාලිංග මොකද හිතන්නේ මේ කවින් ඔය දැන් අර ස්පෙසිෆික් තියලා තියෙන පැකේජස් YouTube පැකේජ් එක අරගම එක කියලා මම net neutrality වල තනිකර මනිත්
පැත්තනේ මම දැකලා තියෙනවා හුඟක් අය router bridge කරලා speedify දාලා මට නම් ඕක කර කර ඉන්න බෑ ම අන්තිමටද මං give up කරලා ලොකු මේ පැකේජ් එකකට ගියා ඉතින් කරන්නේ මොන කරදරයක්ද හැබැයි එක මේ හරිම
හැබැයි ඉතින් ප්ලස් මයිනස්ස් තියෙනවා දැන් මම උදාහරණයක් කියන්න දැන් මෙහෙමයි ඔගේ net neutrality පැත්තෙන් අපි ගත්තොත් එහෙම equal rights ඔය කතා කරත් හරි වැරදි right නමුත් අපි හිතමු කවුරු හරි දුප්පත් ළමයෙක්ගේ ගෙදරක් තියෙනවා ඒ ළමයා ගෙදර ඒ ළමයාට zoom හරි meet හරි class යන්න ඕනේ කියලා තිල්න කියමු right සමහරවිට data package එක දාලා zoom call එක කරනවට වඩා අර දැන් meet වගේ එකක් ගත්ත දැන් ඔය මම SLT පැත්තෙන් කතා කරන්නම් SLT පැත්තේ ඒගොල්ලන්ගේ ඔය 30GB දෙකද පැකේජ් එක ගත්තොත් රුපියල් 180ද කොහෙද තිල්න වෙන්නේ right හැබැයි ඒකම 30GB අපි data package එකක් ගත්තොත් එහෙම තිල්න රුපියල් 2000 3000ක් වෙනවනේ 1000ක් කියමුකෝ 1000ක් කරන්නේ අර ඒ වගේ අර affordability පැත්තෙන් සහ ඒ වගේ දේවල් ගත්තොත් argument එකක් හදන්න පුළුවන් නමුත් අර net neutrality පැත්තෙන් ගත්තොත් ඉතින් වැරදි
නෑ ඒක ප්‍රශ්න නෑ හැබැයි ඔගේ ප්‍රශ්නේ දකින්න පුළුවන් මේ ඔය ප්‍රොවයිඩර්ස්ලා zoom ඒක නම් ප්‍රශ්න නෑ කිව්ව හැබැයි සමහරු social media ඒගොල්ලන් segregate කරලා වෙනම package දෙනවා එතකොට package තුනක් දාන්න ඕනේ coverage එක ගන්න ඒ වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ
ඔව් දැන් මම වුණා සමහරලාට හිතනවා මේ SLT එකේ YouTube package එක වෙනම active කරගත්තොත් ඒත් ලාභයිනි කියලා ගණන් හදලා බලනකොට
ඒක තමයි දැන් YouTube ගන්න ඕනේ ඊට පස්සේ ඒගොල්ලන්ගේ unlimited media එක ගන්න ඕනේ POTV goi Netflix පාවිච්චි කරන නොහොම නිකන්
බන් Netflix නැත්නම් මේ කවිනු Netflix හැලුවනේ
ඔව් දැන් හලලා තින් දැන් ඉතින් වැඩන්නේ
Netflix ඇත්තට මට නම් ඒක justify කරන්න බැරි වුණා ඒ given දැන් මේවා post එකට අපි Netflix කියලා Twitter හැම එකම ගහනවා නමුත් මම ගණන් හදලා බැලුවාම ඒක මාද ඒ කියන්නේ දැන් data වලට package එකක් ගත්තොත් 2000ක් ගෙවන්න ඕනේ SLT එකට මාසෙට ඊට පස්සේ Netflix එකට ඩොලර් ගිය 12000ද කොහෙද නේ කවිනු
ඔව් HD එකට
ඔව් එතකොට 12000ක් ගා ගෙව්වොත් එහෙනම් එතන 2500ක් විතරනේ එතකොට ඉතින් රුපියල්
ඕක නිකන් මේ අර Miramax බලනවා වගේනේ නිකන් කේබල්
ඕ රුපියල් 6000ක් දීලා මේ මං කව මේ මන්න මෙලාග මාර ලජ්ජයකුත්තු මනුසේ කතාගලමට ඩයිලොක් ටීවේ මොකද රිමෝට් එක මොකද චයිල්ලොක් දාන හැටියන මංක අතකින් අටකින් ඩයිලොක් රිමෝට් ඇති ඩයිලොක් ටීව කතන්න ඉතකට උගල ටීවී බාලන්න නෑ
බලන්න
උඩරියන් අසෙට් අසෙට්ටගේ ගියාවයිද ටී බලන්න ඇකවා ඒ ටීවන්න ඇතිකට ඇත්තන හොඳ අප මේ ලංකාවේ ඔක මිනිස්සුන්ට තේරුම් යන්න කොච්චර කර
ටීවී බල්ල තමයි පෙට්‍රල් ගහන්නේ
ඔන්න අනිත්තක ඒවයින් ඇත්තට මිනිසුන්ගේ මනස දියුණුවක් ඇත්තරම ලංකා ටිවිශනලින් වෙන්න නැහැ ඒ කාට හරි තේරන මෙට එක අතහනන්නලා අපිටම ලක්ෂයක් අහනකින් එකක් හරි යෝක තේරුම් ගන්නවා මං කියන්නේ හෙන ලොකු වටනාකමක් කියලා මොකද ඒක අර මනස විකෘතිවීමක් විතරයි
ඔයා ඔයා පොඩි පොතක් තියාගෙන නිවුස් එක ලියලා අනිත් දවසේ ඒක කරෙක්ට් වුණොත් කපන්න ඊට සතියකට බලන්න ඇත්තටම නිවුස් මොනවද කියලා
අර අර ඕකේ අර හුඳු මේක තියෙන අර දේශපාලන සාකච්ඡා වල කොහොමද දුන්න නිකන් හැලෙන්න දුන්න ඉතින් හැලෙන්න කියලා මම නම් පිළිගන්නේ ඇත්තටම අපිට ඒක තේරෙනව නම් يعني ඇත්තම දෙයක් කරොත් හැබැයි අර ටෝක්ස් දෙනකොට දැන් මේ දවස්වල මම දකිනවා කවුද කවුරු ඇමති කෙනෙක් ගිය පාරවෙ ෆයිනෑන්ෂල් රෝමේ හිටපු මොන හරි මට මතක නැහැ කවුද කියලා මම ඔච්චර ෆලෝ අප් කරන්නේ නැති හින්දා ගිය පාර ආණ්ඩුවේ හිටපු එකනේ දැන් ආර්ථිකය ගැන හෙන ටෝක්ස් දෙනවා ඉතින් දෙයිනේ ගිය පාර ඉන්නකොට වැඩි කරන්න තිබ්බනේ ඒක අහන්න කවුරුත් නැහැ ඒ කියන්නේ දැන් විපක්ෂ ඉන්නකන් ඔක්කොම මෙයා ටික තියෙනවා මෙහෙම කරා නම් හරි අරම කරා නම් හරි ඔක්කොම උපදෙස් ටික තියෙනවා හැබැයි පක්ෂ ඉන්නකොට එකක් නැහැ දැන් දෙගොල්ලෝ මෙහෙම කවුරුණා දැන් ඉන්න ඇත්ත එමය විපක්ෂ ඉන්නකන් ඔක්කොම ටෝක්ස් ආවට පස්සේ හුලක් ඕක තමයි ප්‍රශ්න. ඕක මිනිස්සුන්ට තේරෙන්නේ නැහනේ. ඒකයි ප්‍රශ්නේ. දැන් මේ දවස්වල හෙනට අල්ලගෙන යන රූපහිනිය මොකද්ද? ටැමිල් එක අයින් කරා කියලා. අර වෙලා තියෙන්නේ අර දැන් US වලින් අර කරන්නේ මිනිපුලේට් කරන්නේ පොඩි පොඩි කරටවල් දැන් මිනිපුලේට් කළා. ඒගොල්ලන් ඉකොනොමික් වලට පොලිටිකල් ඉන්ස්ටැබිලිටි හදලා අර ඒ කියන්නේ උඩට එන්න නොදී තියන් ඉන්න. ඒ වගේ අපෙත් කරන්නේ ඒක අපෙත් අර ඉන්සිකියුරිටි එකක් තියෙන ලොකුවට මේ එත්නික්ස් ප්‍රශ්න. ඒව හැමතිස්සෙම පොඩ්ඩක් ඇන ඇන හවුස් හවුස් ඒවා මේවා කරනවා. මොකද ඒ වගේ පොලිටිකලි තියෙන දේවල් වහගන්න. අපේ අයත් ඒවා ඇඳගෙන හොඳට මහගෙන ගැට ගහගෙන ඒවා මේ කර කර ඉන්න. ඕක තමයි ප්‍රශ්නේ.
අපෙන් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා full color night vision CCTV කැමරා ගැන. ඒවා night vision කිව්වට මොකක් හරි light source එකක් තියෙන්න ඕනේද? එහෙම නැත්නම් සම්පූර්ණ අඳුරදී වුණත් color පේන විදිහට මේ කැමරා සදන තාක්ෂණය මොකද්ද කියලා.
සම්පූර්ණයෙන්ම අඳුර නම් වැඩ කරන්නේ නැහැ. යම් කිසි එළියක් තියෙනවා. දැන් මගේ තියෙනවා. මේ නැහැ. නැත්නම් ඒකේ light එකක් flash වෙනවා. ෆ්ලෑෂ් එක තමයි එන්නේ. දැන් නැත්තම් ගොඩාක්
රෑ වෙන කලර්ස් පේනවද කාලේ?
ට්‍රූ කලර් පේනවා තිල්න. දැන් මගේ කැමරා වල මේ ට්‍රූ කලර්ස් පේනවා. රෑ දැන් දවල් දැන් රෑටත් දවල් වගේ පේනවා. හැබැයි නයි මේ හේවා ඉතින් අර යම් කිසි දුරකට හොඳයි. ලොง එක්ස්පෝෂර් එකක් තියෙන්නේ. ඒ වුණාට අර සමහර කැමරා වල මේ ලයිට් එකක් ෆ්ලෑෂ් වෙවි මේව කරනවා. ඒ ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට. ඒ වගේ තියෙනවා. ඉතින් ඒවා එක එක කැමරා මැනුෆැක්චරර් සහ කැමරා අනුව ටෙක්නොලොජි එක වෙනස්. ගොඩාක් කිය වෙන්නේ ෆ්‍රේම් රේට් එක ගොඩක් ඩ්‍රොප් වෙනවා ට්‍රූ කලර් වුණා.
බ්ලර් වෙන්නේ නැතුව
පේනවා. මගේ තියෙන මම හිතන්නේ මගේ තියෙන ඩහුව හරි මොනා හරි කැමරා එකක් මේ Miu Life හරි මා කර කියලා. IMU Life. ඒකේ ට්‍රූ කලර් තියෙනවා.
අපෙන් තයාලෙක් අහල් තියෙනවා උබුන්ටු තියෙන 1TB හාඩ් ඩ්‍රයිව් එකක් තියෙනවලු පාටිෂන් එක තනි පාටිෂන් එකක් තියෙන්නේ ඒකේ ෆොටෝස් වීඩියෝස් තිබ්බ 20GB ෆෝල්ඩ් එකක් වැරදිලා ඩිලීට් වුණා මේක රිකවර් කරගන්න ක්‍රමයක් තියෙනවලු
පුළුවන් ඔය මේ රිකවරි ටූල් එකක් රන් කරා නම් ගොඩක් වෙලාවට මේ ගොඩ දාගන්න පුළුවන් මැකුණාන විතරන
ඕකට අර ලේසි මේක ෆොටෝ රෙක් වගේ දුවන්න පුළුවන්
ලිනක්ස් වලනේ ලිනක්ස් වල මන් දන්නේ
ෆොටෝ එක ලිනක්ස් වල තියෙන. ඒක තමයි ලේසි මේක ෆොටෝස් වගේ රිකවර් කරන්න ඕන.
වැඩි හැබැයි ඩේටා පහ ලියන්න නැතුව මේ
වෙන කොහෙට හරි රයිට් කරලා හරියට කරන්න පුළුවන්.
මම ඔය පාවිච්චි කරනවා ටෙස්ට් ඩිස්ක් කියලා එකක්. මේ ඒක ඉතින් අර ගොඩක් වෙලාවට පාටිෂන් අරව මේවා මේ ප්‍රශ්න උනොත් මේ වකන්නේක් හැබැයි ඩේටා රිකවරි වෙන්න නම් ඔය මේ රීඩු බෑකප් එක රිකවරි මොකද්ද කියලා එකක් මම මතකයි කාර්යයක් කර හැබැයි කවින් කිව්වා වගේ ෆොටෝ රෙක් තමයි ටිකක් ෆේමස් එකකට තියෙන්නේ මම දැනන් හිටියේ නෑ ඒක ලිනක්ස් වල තියෙනවා කියලා මේ ඒක ටිකක් ඔව් ඒක නම් හොඳයි නම.
අපෙන් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා.
ඔව්, ටෙස්ට් ඩිස්ක් එක තමයි මේ තිල් මේ කවින් ෆොටෝ
එක. ඔව්, ඒ දෙකම එක එක කම්පැනි එක නේ.
ඔව්. ඒක තමයි මම මේ පස්සේ දැන් දැක්.
මට තව තවත්
අපෙන් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. ස්කිල් ග්‍රැජුවේට් කෙනෙක්ට IT ඉන්ඩස්ට්‍රි එකේ ජොබ් ඉන්ටර්වියු එකදී A-level රිසල්ට් එක සබ්ජෙක්ට් එක ෆේල් වෙලා වගේ තිබ්බොත් ඒක බලපානවද? ග්‍රැජුවේට් වුණ ප්‍රයිවට් යුනිවර්සිටි එක මොකද්ද කියන එක බලපානවද? නැත්නම් අදාළ කැටගරි එකෙන් බැචලර් එකක් ප්‍රැක්ටිකල් ස්කිල්ස් තිබීම ප්‍රමාණවත්ද කියලා? ඒක ඉතින් ගොඩක්ම මේ කම්පැනියේ අනුව තීරණය වෙන දේ මට තේරෙන විදිහට.
ඔව්, ඒක නම් ගොඩාක් කම්පැනි ඩිපෙන්ඩන්ට් එකක්. මයි දන්න W2SO2 එක එහෙම කවින් එහෙම এডুকেෂන් නැත්තම් වෙනමම පාත් එකකින් ඒත් ඉන්ටර්විව් යන්න ක්‍රමයක් තියෙනව නේද?
ඔව්, මේ හුඟක් මේ වානික ප්‍රයිවට්ලි නිකන් ඊමේල් කරලා ඇප්ලයි කරත් හුඟක් වෙලාවට chance එකක් තියෙනවා. දැන් මට එහෙම ඒ ලෙවල් වත් නැහැ. හැබැයි ඕ ලෙවල් ගැනවත් අහන්නේ මොනවත් තිබ්බේ? ඒක යුනිවර්සිටි එකේ ඔව් ඇත්ත. මම ප්‍රයිවට් යුනිවර්සිටි එකේ ප්‍රිවිලේජ් එකක් තිබ්බ ඇති. හැබැයි මම දන්න හුඟක් අය ඉන්නවා මේ එතනත් එහෙම කිව්ව යුනිවර්සිටිවත් යන්න නැතුව ඉගෙනගෙන ඇවිල්ලා තියෙන. ඔයාට ස්කිල් සෙට් එකයි කතා කරන්න පුළුවන්
එක තමයි.
හරි.
ඔව්, අනිත් එක තමන්ගේ අර පෝට්ෆෝලියෝ එකක් හදාගෙන කියලා අපි ඔය පරණ වැඩසටහන ඇහුවා නම් තිල්න ගොඩක් අපි ඔක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ තමන්ගේ පෝට්ෆෝලියෝ එකක් හදාගන්න හැටි. මේ ඒ GitHub පැත්තේ වැඩ කළා, ඒ තමන්ගේ ප්‍රොජෙක්ට්ස් හදලා ඒවා ඒ වගේ දේවල් පෝට්ෆෝලියෝ එකක් හදාගත්තොත් සාත ඇත්තටම වැඩ කළා තියෙනවා නම් ඉන්ටර්විව් එකදී තේරෙනවා. දැන් ඉන්ටර්විව් එක කතා කරනකොට අපිට උනත් කාත් එක්ක හරි කතා කරන මේ මනස ඇත්තටම වැඩක් කළා තියෙනවද නැද්ද කියන එක තේරෙනවනේ. ඒතකොට ඇත්තටම කම්පැනි එකට අවශ්‍ය මේ ඒ ලෙවල් වල මැත්ස් වලට පහක් තියෙනවද කියන එක නෙමෙයි, ඇත්තටම ටෙක්නොලොජි තේරෙනවද, ටෙක්නොලොජි ඉම්ප්ලිමෙන්ටේෂන් කරන්න පුළුවන්ද, ඒක ඉතින් කරගෙන යන්න පුළුවන්ද කියන එක සහ self learning තියෙනවද කියලා. ගොඩක් කම්පැනි දැන් අලුතෙන් බලන එකක් තමයි මේ ටක් ගාලා ඉගෙන ගැනීම හැකියාව තියෙනවද කියලා. يعني මොන හරි රිසර්ච් එකක් කරලා හොයලා මොන හරි ප්‍රොබ්ලම් සෝල්විං ඒව තමයි ගොඩක් බලන්නේ දැන්. ගොඩක් අය ඉස්කෝලේ ගියාද නැද්ද කියලා බලන ට්‍රෙඩිෂනල් පර්ණ කම්පැනි වලට ගියාම තමයි ආ මේ යුනිවර්සිටි එක නම් එළ මේ 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 ලෙවල් වලට මෙච්චරක් තියෙන හොඳ කියලා බලන්නේ ආණ්ඩුවේ සහ මේ ඔය නිකන් සමහර පර්ණ ට්‍රෙඩිෂනල් කම්පැනි තමයි. මොකද
කනිසල බලන ඔව් ඒ විදිහට බලද්දි
ගොඩක් වෙලාවට බලන්නේ ඉතින් ඒ කියන්නේ මක් දෙයක් ඉගෙන ගන්න රෙඩිද කියන එක නේ ගොඩක්ම බලන්නේ. ඒ
කියන්නේ ඒක තමයි
සහ කොහොමද මේ බෑඩ් ෆීඩ්බැක් එකක් හරි නැත්තම් කොහොමද මේ රෙස්පොන්ඩ් කරන්නේ. ගොඩක් ඉතින් ඔෆිස් වල කල්චරල් ෆිට් එක වගේ දේවල් තමයි ඉතින් ගොඩක්ම බලන්නේ මම කරන විදිහට නම් දැන්.
ඔව්, හැබැයි ඉතින් ලංකාවේතර ට්‍රෙඩිෂනල් ලෙවල් කම්පැනි සහ ට්‍රෙඩිෂනල් HR ටීම්ස් ඉන්නවා. මොකද HR වලින් හයර් කරන තැන් වල තමයි ප්‍රශ්න තියෙන්නේ ගොඩක් වෙලාවට. මොකද HR කයට ටෙක්නිකල් ස්කිල් එකක් නැහැ. HR ඇනලිස් කරන්න ඉතින් මෙයාට අර යුනිවර්සිටි ඩිග්‍රියක් තියනවාද මේක තියනවාද කියන එක තමයි. ඉතින් අර අනේ එහෙම නැත්තම් සමහර කම්පැනි වල රික්රූටින් කරන්නේ ඇත්තටම රික්රූටින් කම්පැනි එකක් වෙනම කම්පැනි.
ඒක නම් මට
ගොඩක් වෙලාවට මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවනේ. ඒ කියන්නේ ගොඩක් ඇප්ලිකේෂන්ස් එනවා නම් ඉතින් මක්කර ෆිල්ටරින් මෙකනිසම් එකක් තියෙන්න බෑ ගොඩක් වෙලාවට. එතකොට ඉතින් ඔය ඩිග්‍රී අරම ඔය ගෙදවල් තමයි බලපාන්නේ.
ඒක තමයි මාත් මේ කියන්නේ හිටියේ. ඔයාට ඔය ඩිසිෂන් එකක් මේක් කරන්නේ ප්‍රයිවට් යුනිවර්සිටි එක මොකද්ද කියලා. ඔව්, ඒක නම් පොඩ්ඩක් හරියට බලලා සිලෙක්ට් කරගන්න. ඒක හුඟක් ඇඩ්වාන්ටේජස් තියෙනවා. ඒකක් තමයි කනෙක්ෂන්ස්
මේ ඔය
තියෙන කන්න පොඩ්ඩක් හොඳයි.
ඔව්, අනිත් එක ඕකේ පළවෙනි කතාව තමයි. පළවෙනි ජොබ් එක තමයි අමාරු ඇත්තටම. කියන්නේ ඔය ෆස්ට් ජොබ් එක හදලා ඒකේ ස්කිල්ස් හදාගත්තා ඊට පස්සේ සෙකන්ඩ් ජොබ් එක කියන්නේ ඔය හොඳට වැඩ කරන එක නම් ගොඩක් වෙලට කතා කරලා එන්න කියන එකක් තමයි සෙකන්ඩ් ජොබ් එකේ වෙන්නේ සාමාන්‍යයෙන්. ඒක නිසා ඉතින් අර තමන්ගේ පළවෙනි ජොබ් එක ගොඩ දාලා ඒක හොඳට කරගෙන ගියොත් සෙකන්ඩ් ජොබ් එක ඉතින් ගොඩක් වෙලට කතා කරලා ගන්න.
මේ මොනවාද කමියුනිටි එකත් එක්ක ඉන්න එකත් වටිනවා ඉතින්.
ඔව්, ඒක තමයි. කමියුනිටි එකක හිටියාම අර කියනවනේ දැන් මීට් වෙනවා, සෙට් වෙනවා, අපේ ඔෆිස් එකේ මේ වේකන්සියක් තියෙනවා, මෙහෙමයි ඔයාගේ වැඩ හොඳයි අපි කරමු කිව්වම එතකොට අර HR මේ ලෙවල් එකේ කෙලිම හැලිලා යනවා ඇත්තට මේක. ඒක රෙකමෙන්ඩේෂන් එකකින් යන.
ඔව්.
ඒක ඉතින් අර සමහරලාට කමියුනිටි එකේ ජොබ් එකක් නැතුව වැඩ කරත් වෙන්න chance තියෙනවා. දැන් අපි උනත් කවුරුරේ දැක්කහම මම දැන් කවින්ටත් යමු එකේ හැමනේ කතා කරන්නේ. ඇවිල්ලාද
මම ට්වීට් කළා බැලලා.
අන්න ඒ වගේ. ඒක නිසා ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයක් නෑ තමයි මං කියන්නේ. يعني තමන්ගේ හන්සිරොත් ප්‍රශ්නයක් නෙමෙයි.
අපි පැක් විතර කතා කරා.
ඔව් ඒක නෑ තිලනේ මැච් එක බලන්න තියනනේ. අපි එහෙනම්
මැච් එක ඉවරයි දැන් භාගයක්.
භාගයක්. පරාදයිනේ පරාදයි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රිය.
භාගී මද.
හරි. සුබ සතියක්. අඳුරෙන් එළියට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.